නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සුඤ්ඤතෝ ලෝකං අවික්ඛස්සු මොග්ගරාජ සදා සතෝ අත්තානුදිට්ඨියුහච්ච එවං මච්චුතරෝ සියා එවං ලෝකං අවික්ඛන්තං මච්චුරාජාන පස්සතිති.
සාදු සාදු සාදු.
සද්ධා බුද්ධි සම්පන්න පින්වතුනි, එතකොට අදත් අපි මේ විදිහට එකතු වෙලා යම්කිසි ධර්මානුකූල වැඩසටහනකට යොමු වෙන්න හදන්නේ. එතකොට දැන් පිරිසක් එකතු වෙලා ඉන්නවා. අපි බලමු මේ පිරිසට යම්කිසි අනුග්‍රහයක් විදිහට යම්කිසි මඟ පෙන්වීමක් කළා. ඊට පස්සේ එතනින් ඉස්සරහට ප්‍රශ්නවලට යොමු වෙන්න. එතකොට දැන් අපි හිතුවොත් දැන් කෙනෙක් මේ ලෝකේ උප්පත්තිය ලබනවා. උප්පත්තිය ලබලා වටපිටාව බලනකොට අර බොඳවීම පොඩ්ඩක් අඩු වෙනකොට මාස කිහිපයක් යනකොට වටපිටාව බලනකොට ඔන්න ඉතින් අම්මා කියලා චරිතයක් පේනවා, තාත්තා කියලා චරිතයක් පේනවා. ඒ වගේම මේ දෙමව්පියන්ටත් ඔන්න මගේ පුතා කියලා කෙනෙක් පේනවා. ඉතින් ওই විදිහට දකිනකොට හිතනවා මේක තමයි මගේ ස්ථානේ, මේ තමයි මගේ දෙමව්පියෝ, මේ තමයි මගේ ගෙදර, මේ තමයි මගේ වටපිටාව කියලා ඔය පරිසරයට අපි හුරු වෙනවා. ওই පරිසරේ අපි අල්ල ගන්නවා. ඉතින් ওই විදිහට වටපිට බලනකොට පේන දේවල් ටික මට ලැබුණු දේවල්, මගේ දේවල්, මගේ දෙමව්පියෝ කියලා ওই ටික අල්ල ගන්නවා. ඉතින් ওই ටික අල්ලගෙන ටිකෙන් ටික වර්ධනය වීමක් වෙනවා. කාලෙත් එක්ක ටිකෙන් ටික මේ වටපිටාව ඔස්සේ, ඒ ඇසුරු කරන පුද්ගලයා ඔස්සේ යම්කිසි වර්ධනය වීමක් වෙනවා. ඒ වගේම දෙමව්පියොත් බලනවා මේ දරුවා ලොකු වෙනකොට මේ මගේ දරුවා, මේ විදිහේ කෙනෙක්, මේ විදිහේ ගති ලක්ෂණ තියෙන කෙනෙක්, මේ විදිහේ ගුණාංග තියෙන කෙනෙක් කියලා අන්න දරුවත් තමුන්ට ලං කරගන්නවා, තමුන්ගේ ජීවිතයට එකතු කරගන්නවා. නමුත් අපි හිතන්නේ මෙහෙම දෙයක් වුණාම අපිට මේ හරියට නිකන් ලොතරැයියක පළවෙනිම දිනුම ඇදුනා වගේ තමයි අපිට හිතෙන්නේ. වටිනාම තෑග්ගේ මට හම්බුණා, වටිනාම තෑග්ගේ මට ලැබිලා තියෙනවා කියලා තමයි අපිට හිතෙන්නේ. නමුත් ඇත්තටම ලැබිලා තියෙන්නේ අර සැනසිලි තෑගයක්. ඕක තනිකර අහඹු සිදුවීමක් නිසා වෙච්ච දෙයක්. මේ කොහෙන් හරි ඇවිල්ලා උප්පත්තිය ලබනවා. හරියට අර මහා ලොතරැයියක යම්කිසි දිනුමක් ඇදුනා වගේ. ඉතින් අපි හිතනවා මේ දිනුම බොහොම වටින දිනුමක්. පළවෙනි තෑග්ග තමයි මට ඇදිලා තියෙන්නේ කියලා. නමුත් ඇත්තටම ඇදිලා තියෙන්නේ අර සැනසිලි තෑග්ගක්. අර රුපියල් 20 තෑගි තියෙන්නේ. නිකන් ටිකට් එකක් ගන්න විතරයි ඒකෙන් කරන්න පුළුවන්. ඉතින් ඒ ටිකට් එකක් තමයි ඇදිලා තියෙන්නේ. තව ටිකට් එකක් ගන්න පුළුවන් මේක දීලා. ඉතින් ඒ විදිහේ තෑග්ගක් තමයි ඇදිලා තියෙන්නේ. එතකොට අපි හිතුවාට මොකද මේක මහ වටින දෙයක්, බොහොම උජාරු දෙයක් කියලා. කාලෙත් එක්ක තේරුම් ගන්න හැකියාවක් එනවා. මේ ගත වෙලා යනකොට, කාලේ ගත වෙලා යනකොට තේරුම් ගන්න හැකියාවක් එනවා. මොකද්ද මට මේ ඇදිලා තියෙන අන්තං සැනසිලි තෑග්ගක් විතරයි කියලා යම්කිසි තේරුමක් එන්න පුළුවන්. කාලේ ගත වෙනකොට ඒ විදිහේ දැනීමක් එන්න පුළුවන්. ඉතින් මේ පුද්ගලයා මේ විදිහට ලොකු මහත් වෙනකොට නොයෙකුත් අදහස් උදහස් ඇති කරගෙන ඒ ඔස්සේ වැඩ කටයුතු කරගෙන යනවා. තමුන්ගේ ශ්‍රමය, කාලය ඒ ඔස්සේ මෙහෙවනවා. කෙනෙක් හිතනවා අධ්‍යාපනයෙන් මේ ලෝකේ මට ජය ගන්න පුළුවන්, අධ්‍යාපනයෙන් ඉහළට ගියොත් මම සාර්ථක පුද්ගලයෙක් වෙනවා කියලා. මේ තැනත්තා මොකද කරන්නේ? ඔන්න අධ්‍යාපනය තමුන්ගේ ජීවිතයට එකතු කරගන්න වෙහෙස මහන්සි වෙනවා. එහෙම නැත්නම් හිතනවා ධනයෙන් දේපල වස්තු වලින් මේ ලෝකේ ජය ගන්න පුළුවන් කියලා. ඒ ඔස්සේ තමුන්ගේ වෙහෙස මහන්සි දරනවා. එහෙම නැත්නම් හිතනවා මේ ලෝකේ යම්කිසි කීර්ති නාමයක් ඇති කරගත්තොත් අපිට මේ ලෝකේ ජය ගන්න පුළුවන් වෙයි කියලා. අන්න කීර්ති නාමයක් ඇති කර ගැනීම සඳහා වැඩ කටයුතු කරනවා. එහෙම නැත්නම් තවත් කෙනෙක් හිතනවා මට මගේ මේ දරුපවුල, මගේ මේ හිතවත්තු හොඳින් ලං කරගෙන මේ පුද්ගලයෙක්ව හොඳට ආශ්‍රය කරොත්, කාලය ගත කරොත් මට හොඳ තත්ත්වයක් ළඟා කරගන්න පුළුවන් කියලා ඒ විදිහට නොයෙකුත් අදහස් ඇති කරගන්නවා. එතකොට මේ තැනත්තා උදේ ඉඳලා රෑ වෙනකම් බොහොම රාජකාරි මැද තමයි ඉන්නේ. බොහොම වැඩ කටයුතු මැද තමයි ඉන්නේ. ගොඩාක් වැඩ කටයුතු තියෙනවා. දවසට කරගන්න බැරි තරමට වැඩ කටයුතු තියෙනවා. ඉතින් උදේ ඉඳලා හවස් වෙනකම් ඔය වැඩවල නියැලිලා ඉන්නවා. බොහොම මහන්සියෙන්, බොහොම වෙහෙස වෙලා මේ වැඩවල නියැලිලා ඉන්නවා. නියැලිලා මොකද කරන්නේ? ඔස්සේ තමුන්ගේ කාලය, වීරිය වැය කරනවා. ඉතින් ওই විදිහේ ගමනක තමයි යෙදිලා ඉන්නේ. ওই විදිහේ කාර්යයක තමයි යෙදිලා ඉන්නේ. එතකොට මේ විදිහේ බොහොම වැඩ රාජකාරි මැද්දේ ඉන්නේ. රැකියාවේ වැඩ තියෙනවා, තමුන්ගේ ගෙදර දොරේ වැඩ තියෙනවා, දරු මල්ලොන්ගේ වැඩ තියෙනවා. ඉතින් ওই විදිහට ඔය එක බොහොම කාර්ය බහුල විදිහට ගත කරනවා. ඉතින් ඔහොම කාර්ය බහුල විදිහට ගත කරගෙන ඉන්නකොට මේ දැනත්තර එකපාරටම මෙන්න මේ විදිහේ දෙයක් වෙන්න පුළුවන්. හැකියාවක් තියෙනවා. මොකද මේ තැනතර දැනෙනවා තමුන්ගේ පිටට කවුරු හරි තට්ටු කරනවා. අර පිටට තට්ටු කරලා කතා කරන්නේ මේ කියලා. එහෙම පිටට තට්ටු කරලා කතා කරනවා කෙනෙක්. එතකොට මෙයාට මේ හැරිලා බලන්නවත් වෙලාවක් නැහැ ඇත්තටම. හැරිලා බලන්නවත් වෙලාවක් නැහැ. එතකොට පොඩ්ඩක් ඉතින් අර දෙතුන් පාරක් තට්ටු කරනකොට මේ තැනත්ත පොඩ්ඩක් හැරිලා බලනවා කවුද මේ නැවත නැවත තට්ටු කරන්නේ කියලා. කවුද මේ නැවත නැවත මට කරදර කරන්නේ කියලා පොඩ්ඩක් හැරිලා බලනවා. හැරිලා බලනකොට ඔන්න කවුද මේ ඇවිල්ලා තියෙන්නේ? අන්න මාරයා ඇවිල්ලා. මාරයා ඉතින් කියනවා හරි හරි තමුසේක වෙලාව හරි යන් කියලා කියනවා. හරි හරි යන් කියලා කියනවා. ඉතින් මේ තැනත්ත හිතනවා කල්පනා කරනවා අප්පා මගේ වැඩ කටයුතු තාම කරගන්න හිතලා ඉවරුණේවත් නැහැ. කරන්න නෙමෙයි කරගන්න හිතන්නවත් බැරි වුණා තාම. මට ගොඩාක් වැඩ කටයුතු තියෙනවා. ඉතින් මේ තැනත්ත බලනවා මොකක් හරි මේකට විසඳුමක් හදාගන්න මොකක් හරි මාරයා එක්ක ගිවිසුමකට එන්න උත්සාහයක් දරනවා. ඉතින් කියනවා මගේ දරුවෝ පොඩි, මගේ රැකියාව තාම හරියට මට කරගන්න බැරි වුණා, මගේ අධ්‍යාපන කටයුතු ඉවර නැහැ, මගේ ගෙදර දොරේ කට්ටියට යුතුකම් කළේ ඉවර නැහැ. ওই විදිහේ නොයෙකුත් හේතු කාරණා ගෙනහැර දක්වනවා. හේතු කාරණා ගෙනහැර දක්වට මොකද මාරයාගේ ඔය ගැන අනුකම්පාවක් නැහැ. මාරයා මොකද කරන්නේ? අන්න මේ තැනත්ත හඳමින් වැළපෙමින් ඉන්දැද්දිත් ඇදගෙන යනවා, අරගෙන යනවා, මරණය කරා රැගෙන යනවා. ඉතින් ওই විදිහේ ධර්මතාවයක් මේ ලෝකය ඇතුලේ තියෙනවා. ඉතින් ඒක ගොඩදිනෙට පේන්නෙත් නැහැ. බොහොම කලාතුරකින් කෙනෙක්ට තමයි පේන්නේ මෙන්න මේ අර ලොතරැයි ඉදුමක් දිනුමක් ඇදුනා වගේ. අර අහඹු විදිහට ලොතරැයියක් ඇදුනා වගේ මේකට එකතු වුණාට මොකද දවසක මේක අත්හැරලා යනවා කියන අදහස එන්නේ බොහොම කලාතුරකින් කෙනෙක්ට. ගොඩදෙනෙක්ගේ අදහස මොකද්ද? අනිත් වටපිටාවේ කට්ටිය මැරුණාට අපි නම් මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නවා. අපි නම් මැරෙන්නේ නැහැ කියලා තමයි ගොඩදෙනෙක්ගේ අදහස. ඉතින් ওই විදිහට කෙනෙක්ට අදහසක් පහළ වුණොත් මට මරණය දවසක එන්න පුළුවන් හැකියාවක් තියෙනවා. පොතේ හැටියට ගියොත් අවුරුදු 60ක් 70ක් 80ක් ගිහිල්ලා මරණය එන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අපි හිතමු මොකක් හරි අර ෂණික ලෙඩක් නම් හાર્ට් ඇටැක් එකක් වගේ නම් ඔන්න මිනිත්තු කිහිපයක් ඇතුළත මරණය එන්න හැකියාවක් තියෙනවා. එහෙම නැතුව හොඳට විඳින්න පුළුවන්, විඳවන්න පුළුවන් ලෙඩක් හම්බුනොත් කැන්සර් එකක් වගේ ඔන්න අවුරුද්දක් විතර ඉඳලා මරණය එන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔය සැලැස්මට අනුව ගියොත් නමුත් ඇත්තටම වටපිටාව දිහා බැලුවාම පේනවා අවුරුදු 15 20 25 30 35 40 කට්ටියත් ඔන්න මැරිලා යනවා, අතහැරලා යනවා. ඉතින් ඒ කට්ටියට අර වැඩ කටයුතු ඉවර කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. වයසට ගියත් ඉවර වෙන්නේ නැහැ ඕක. වයසට ගියපු කෙනෙක්ගෙන් අහන්න කොහොමද ඔක්කොම කරගත්ත කෙනෙක්ගෙන් දැන් හරිද කියලා. නෑ, තව මොකක් හරි පොඩ්ඩක් ඉතුරු වෙලා තියෙනවා. ඒක කවදාවත් ඉවර වෙන එකක් නෙමෙයි. ඉතින් ওই විදියට හඬමින් වැළපෙමින් හිසේ අත් ගසා ගනිමින් මොකද කරන්නේ මේ තැනැත්තව අර මාරයා විසින් ඇදගෙන යනවා. ඇදගෙන ගිහිල්ලා ඒ ජීවිතය තොර කරනවා. ඉතින් ඔහොම ස්වභාවයක් තියෙනවා. එතකොට මේ විදිහේ දෙයක් පිළිබඳ අදහසක් පහළ වුණොත්, හිතක් පහළ වුණොත්, මේ විදිහේ ධර්මතාවයක් තියෙනවා කියලා තමුන්ට යම්කිසි හැඟීමක් ඇති වුණොත් අන්න ඒ තැනත්තට අවස්ථාවක් උදා වෙනවා මෙන්න මේකේ ඇත්ත ස්වභාවය හොයාගන්න. ඇත්ත ස්වභාවය පිළිබඳ පරීක්ෂණයක් කරන්න මේ තැනත්ත යොමු වෙනවා. පරීක්ෂණය කළ පමණින් අපි කියන්නේ හරි දිශාවට යොමුයි කියලා. නමුත් පරීක්ෂණයක් කරන්න යොමු වෙනවා. ඒකත් ලොකු දෙයක්. මුකුත් නොකර ඉන්නවට ඇඩිය වැරදි පරීක්ෂණයක් හරි කරන එක ලොකු දෙයක්. ඉතින් බුදුරජාණන් වහන්සේගේ කාලෙත් ඒ විදිහට යම්කිසි පරීක්ෂණයකට යොමු වෙච්ච පිරිසක් ගැන සඳහන් වෙනවා. දැන් ඔය මම අද මූලට තියාගත්ත ගාථාව මේ පින්නතුන් අහලත් ඇති බොහොම ප්‍රසිද්ධයි. ඉතින් ඒ ගාථාව සඳහන් වෙන ස්ථානෙත් මෙන්න මේ විදිහේ පරීක්ෂණයක් කරපු පිරිසක් ගැන තමයි සඳහන් වෙන්නේ. ඔහේ මුලාවට පත්ලා ඉඳපු පිරිසක් ගැන නෙමෙයි. ඒ වෙනුවට බොහොම මහන්සියෙන් බොහොම වෙහෙස වෙලා මෙන්න මේ පරීක්ෂණේ කරපු පිරිසක් ගැන සඳහන් වෙන්නේ. එතකොට මේ පිරිස ওই විදිහට කාලය ගත කරනකොට මේ බහවාරි කියන බ්‍රාහ්මණයාගේ බ්‍රාහ්මණයා සහ ඒ ගෝලිය පිරිස ගෝලිය 16 දෙනෙක් කොහෙද ඉන්දියා කියලා සඳහන් වෙනවා. ඒ 16 දෙනා යටතේ තව 100 ගණන් පිරිසක් ඉන්දියා කියලා සඳහන් වෙනවා. මේ පිරිසගේ අදහස මොකද්ද? මෙන්න මේ යම්කිසි ධර්මයක් හොයාගෙන ගියපු පිරිසක්, යම්කිසි මේ ලෝකේ සත්‍ය ස්වභාවයක් හොයාගෙන ගියපු පිරිසක්. ඉතින් ඒ පිරිස මෙහෙම වැඩ කටයුතු කරගෙන යනකොට යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් මතු වුණා. ඒ පිරිසටත් යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් මතු වුණා. ඉතින් මෙහෙම මතු වෙලා බොහොම චිත්ත පීඩාවක් ඇති වෙලා, ඉතින් මේකට විසඳුමක් හොයාගන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඉතින් විසඳුමක් හෙව්වා හෙව්වා හම්බුනේ නැහැ. එතකොට කොච්චර උත්සාහවත් වුණත් මොකද, කොච්චර වීරිය දැරුවත් මොකද, අන්නේ විසඳුම ළඟා කරගන්න හැකියාවක් මේ පිරිසට ලැබුණේ නැහැ. ඉතින් එහෙම කාලය ගත කරගෙන යනකොට මේ පිරිස හොයන්න උත්සාහ කරාට මොකද ලැබුණේ. දැන් ඔය අද කාලේ විදිහට නම් අන Facebook status එකක් එහෙම අප්ඩේට් කරලා බලන්නේ නැති. ආ මෙන්න මේ විදිහේ තත්ත්වයක් තියෙනවා මට. ඒකට ප්‍රතිචාරයක් කොහොමද කියලා බලන්නේ නැති. ඉතින් කවුරුවත් හරියට උත්තරයක් දෙන්න කෙනෙක් ඉඳලා නැහැ. එහෙම රිප්ලයි කරන්න කෙනෙක් ඉඳලා නැහැ. ඉතින් ওই විදිහට තමයි කාලය ගත වෙලා තියෙන්නේ. නමුත් කොවිලාවේ හරි මේ පිරිසට අහන්න ලැබුණා මෙන්න මේ විදිහට බුදුවරයෙක් මේ ලෝකේ පහළ වෙලා ඉන්නවා කියලා යම් කිසි වචනයක් අහන්න ලැබුණා. එතකොට බොහොම ඈත ප්‍රදේශයක තමයි දැන් බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඉන්නේ. මේ පුද්ගලයෝ ටික ඉන්නේ වෙන දිහාවක. ඉතින් මොකද කරන්නේ, මේ පිරිසම එකතු වෙලා දැන් බුදුරජාණන් වහන්සේ හොයාගෙන යන්න උත්සාහයක් දරනවා. ඉතින් උත්සාහයක් දැරුවාට මොකද, මේ බාවාරි බ්‍රාහ්මණයාගේ වයස වැඩි, අවුරුදු 120ක්ද කොහෙද කියනවා. ඉතින් ඒකින්ද යන්න හැකියාවක් නැහැ. ඉතින් මොකද කරන්නේ, ගෝලයෝ ටික පිටත් කරලා යවනවා. ගෝලයෝ ටික පිටත් කරලා යවනවා. ඉතින් ගෝලයෝ ටික අහනවා, කොහොමද එතකොට අපි බුදු කෙනෙක්ද කියලා හරියට දැනගන්නේ, කොහොමද අඳුරගන්නේ කියලා අහනවා. එතකොට මේ මහා පුරිස ලක්ෂණ ගැනත් කියලා අන්තිමට කියනවා, ඕගොල්ලෝ අහන ප්‍රශ්න ඔක්කොම හිතෙන් අහන්න. හිතෙන් අහන්න, වචනෙන් අහන්න බෑ, හිතෙන් අහන්න. එතකොට බුදුවරයෙක් නම් කට වචනෙන් ඒවට පිළිතුරු දෙයි කියලා සඳහන් කළා. ඉතින් මොකද කරන්නේ, මේ පිරිස බොහෝම දුර බැහැර ගමනක් මාස ගණනක් වෙන්න පුළුවන් ගමන් කරා බුදුරජාණන් වහන්සේ හොයාගෙන. හොයාගෙන ගිහිල්ලා ওই පිරිස අතර එක්කෙනෙක් තමයි මේ මෝගරාජ කියන බ්‍රාහ්මණයා. එතකොට මේ මෝගරාජ බ්‍රාහ්මණයා මේ පිරිසෙන් අර 16 දෙනාගෙන් එක්කෙනෙක්. එතකොට බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා මේ පිරිස ඉතින් අර හිතෙන් ප්‍රශ්න අහනවා. හිතෙන් අහනවා එක්කෙනාට තමුන්ට මතුවලා තියෙන ගැටලු. එතකොට මේ විදිහට හිතෙන් අහනකොට බුදුරජාණන් වහන්සේ කට වචනින් පිළිතුරු දෙනවා. ඉතින් ওই විදිහට එක එක්කෙනාගේ වාරය ඇවිල්ලා දැන් මෝගරාජ කියන බ්‍රාහ්මණයට ඒ වාරය ආවයි කියලා සඳහන් වෙන්නේ 14 වෙනි වතාවට. 14 වෙනි වතාවට වගේ තමයි මතක. එතකොට ඒ වෙලාවේ තමයි මේ බ්‍රාහ්මණයට අවස්ථාව ලැබිලා තියෙන්නේ. එතකොට මේ බ්‍රාහ්මණය සඳහන් කරන මොකද්ද, මම භාග්‍යවතුන් වහන්සේගෙන් දෙවරක් හිතෙන් ප්‍රශ්න ඇහුවා. මම භාග්‍යවතුන් වහන්සේගෙන් දෙවරක් හිතෙන් ප්‍රශ්න ඇහුවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ මට පිළිතුරු දුන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ මට පිළිතුරු දුන්නේ නැහැ. ඉතින් මම මේ තුන්වෙනි වරටත් අහනවා කියලා තමයි ඔන්න තමුන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ. තුන්වෙනි වරටත් අහලා පිළිතුරක් ගන්න තමයි බලාපොරොත්තු. ඉතින් මොකක්ද අහන ප්‍රශ්නේ, අමුතු විදිහේ ප්‍රශ්නයක් අහන්නේ. කතං ලෝකං අවෙක්ඛන්තං මච්චු රාජාන පස්සති. එන්න ඔය විදිහේ ප්‍රශ්නයක් අහන්නේ. මේ ලෝකෙ දිහා මොන ආකාරයකින් බලන තැනැත්තාද මාරයාගේ ඇසට අසුන වෙන්නේ? මාරයාට දකින්න ලැබෙන්නේ නැත්තේ මේ ලෝකෙ දිහා මොන විදිහට බලන තැනැත්තාද කියලා ප්‍රශ්නයක් අහනවා. එතකොට මුලින්ම ওই ප්‍රශ්නේ කොට පැහැදිලි කරගෙන යන්න වෙනවා යනකොට ඉස්සරහට. එතකොට මේ අහන්නේ මොකද්ද, මේ ලෝකෙ දිහා කොයි විදිහට බලන තැනැත්තාවද මාරයට හසු නොවෙන්නේ කියලා මේ බ්‍රාහ්මණ තරුණයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. එතකොට දැන් හිතුවොත් මුලින්ම මේ මාරයා කිව්වහම නොයෙකුත් අදහස් තියෙනවා. ඇත්තරම මේ මාරයා මොකද්ද කියන එකත් පැහැදිලි වෙන අවස්ථාවක් තියෙනවා. එතකොට රාධ කියලා සවින්නාංශ නමක්, ඒ සවින්නාංශය හැම වෙලේම ඒක එක ප්‍රශ්න ඇවිල්ලා අහන ජාතිය සවින්නාංශ නමක්. ඉතින් මේ සවින්නාංශය ඇවිල්ලා අහනවා බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ඇවිල්ලා, භාග්‍යවතුන් වහන්සේ මේ මාරෝ 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 කියලා කියනවා, මේ මාරයා මාරයා කියලා කියනවා, මේ කොතකින් නම් මේ මාරයෙක් වෙනවද? ඔබ තමයි අහන ප්‍රශ්නේ. භාග්‍යවතුන් වහන්සේ මේ මාරයා මාරයා කියලා කියනවා, කොතකින් නම් මාරයෙක් වෙයිද කියලා ප්‍රශ්නයක් අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා, රාද දැන් ඔය රූපේ තියෙනවා, තමුන්ට ශරීරයක් කියලා දෙයක් තියෙනවා. එතකොට ඔය රූපේ තියුණොත් තමයි මාරෙක් හරි මරන්නෙක් හරි මැරෙන්නෙක් හරි පණවන්න පුළුවන්. ඔන්න ඔය රූපේ තියුණොත් තමයි මරණයක් හරි මරන්නෙක් හරි මැරෙන්නෙක් හරි පණවන්න පුළුවන්. ඊළඟට කියනවා මේ වේදනාවක් කියලා දෙයක් තියෙනවා. එතකොට මේ වේදනාව තියුණොත් තමයි මරන්නෙක් හරි මැරෙන්නෙක් හරි මරණයක් හරි පණවන්න පුළුවන්. ඔන්න ඔය විදිහට මේ පංච උපාදානස්කන්ධය ගැනම තියෙනවා. ඉතින් ඔය තමන් අල්ල බදාගෙන ඉන්න ටික ඔය මගේ කියලා හිතාගෙන ඉන්න ටික මගේ හිතවිලි තියෙනවා මගේ ශරීරය තියෙනවා මගේ හිතක් තියෙනවා ඔය විදිහට ඉතින් බලාගෙන ඉන්නවනේ. ඔන්න ඔය ටික ගැන තමයි කියන්නේ. ඔය පොදියම ගැන කියලා කියනවා ඔය පොදිය තියෙනකන් මරන්නෙක් හරි මරණයක් හරි මැරෙන්නෙක් හරි පණවන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා මේ රාධස්වාමීන් වහන්සේට කියනවා. එතකොට කියනවා ඊළඟට මෙන්න මේ ඔය පොදිය නැත්තම් ඔය පොදිය කියලා දෙයක් නැත්තම් එහෙනම් මරන්නෙක් හරි මැරෙන්නෙක් හරි මරණයක් හරි පණවන්න පුළුවන්ද කියලා අහනවා. ඉතින් ඔන්න ඕක තමයි දෙන උත්තරේ. එතකොට ඔන්න ඔය ප්‍රශ්නේ තමයි මේ මොගරාජ බ්‍රාහ්මණයාත් අහන්නේ. මොකද්ද මේ මාරයට අහු නොවෙන්නේ මේ ලෝකෙ දිහා කොයි ආකාරයට බලන කෙනෙක්ද කියලා තමයි අහන්නේ. එතකොට අර මරණයක් තමුන්ට ළඟා වෙනවා කියලා හිතිච්ච කෙනෙක් මරණයක් තමුන්ට දවසක උදා වෙනවා කියලා කල්පනා කරපු කෙනෙක් තමයි මේ විදිහේ ප්‍රශ්නයක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ. එතකොට ඒ විදිහේ ප්‍රශ්නයක් ඇහුවාම ඔන්න බුදුරජාණන් වහන්සේ මේ තැනැත්තට හරියන විදිහට පිළිතුරක් ලබා දෙනවා. මොකද්ද දෙන පිළිතුර? ශුඤ්ඤතෝ ලෝකං අවෙක්කස්සු මොගරාජ සදාසතෝ අත්තානු දිට්ඨිය ඌහච්ච එවං මච්චුතරෝසිය එවං ලෝකං අවෙක්කන්තං මච්චුරාජාන බස්සති. මොගරාජය සැමදා සතිමත්ව මේ ලෝකයේ හිස් හැටියට බලව මේ ලෝකයේ ශූන්‍ය හැටියට බලව ශුඤ්ඤතෝ ලෝකං අවෙක්කස්සු මොගරාජ සදාසතෝ අත්තානු දිට්ඨිය ඌහච්ච එවං මච්චුතරෝසිය එවං ලෝකං අවෙක්කන්තං මච්චුරාජාන පස්සති. ආත්මයනුවගේ දිට්ඨිය මුලුනූපට ආදම්මව ඒ විදිහට ලෝකෙ දිහා බලන කෙනෙක් මායාවගේ ඇහැට අහුවෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. මෙන්න මේ මොකද්ද කියන්නේ? සිහියෙන් යුතුව මේ ලෝකෙ හිස් හැටියට බලව හිස් හැටියට බැලුවාම මෙන්න මේ ආත්මයනුවගේ දෘෂ්ටිය මුලුනූපට ආදම්මව එහෙම ලෝකෙ දිහා බලන කෙනෙක් ඒ විදිහට හික්මෙන කෙනෙක් මෙන්න මේ මායයට අහුවෙන්නේ නැහැ කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. එතකොට අපි බලමු දැන් ඕක කොහොමද පැහැදිලි කරගෙන ඉස්සරහට යන්නේ කියලා අපේ ශක්ති ප්‍රමාණෙන්. එතකොට බැලුවොත් දැන් ඔතන මුලින්ම ඉදිරියෙන් තියන්නේ බුදුරජාණන් වහන්සේ මේ සිහියෙන් යුතුව මේ ලෝකෙ දිහා හිස් හැසියට බලන්න හිස් හැටියට බලන්න කියලා තමයි කියන්නේ. එතකොට මුලින්ම එහෙනම් ඔය සිහිය කියන එක දන් කරගන්න වෙනවා. එහෙම නැතුව ඕක කරන්න යනවා සමහර මොකද කරන්නේ? හිස් කීකී ඉන්නවා. ශුන්‍යයි කීකී ඉන්නවා. ඉතින් එහෙම කියන එකත් ඉතින් නරකම නෑ. මොනවා නොකර ඉන්නවට වැඩිය ඉතින් එහෙම කීකී ඉන්න එකත් හොඳයි. නමුත් ඔය හිස් හැටි බලාගන්න පුළුවන් මොකක් හරි තමුන්ට කරදරයක් බාධකයක් දුකක් ආව විදිහට ආව වෙලාවට ඔන්න හිස් කමේ තරම බලාගන්න පුළුවන්. කොච්චර තමුන් ඒකට ප්‍රතික්‍රියා කරනවද කියලා බැලුවොත් මේ ලෝකයේ හිස් බව බලාගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ මාර්ගයට යොමු වෙනකොට යම්කිසි ඒ ස්ථානකින් බැහැ ගන්න ඕනි. ඒ තොටකින් බැහැ ගන්න ඕනි. අර ගැඹුරු ජලාශයකට බහිනකොට යම්කිසි ස්ථානයක් තියෙනවා. සුදුසු ස්ථානයක් තියෙනවා. වැරදි තැනක බැස්සොත් මොකද වෙන්නේ? අන්න ඒක එහෙම නැසිලා ගිලිලම යනවා. ඉතින් ඒක හින්දා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මොකද්ද මේ සැමදා සතිමත්ව සැමදා සිහියෙන් මෙන්න මේ ලෝකෙ හිස් හැටියට බලන්න කියලා. එහෙනම් මොකද්ද ඉස්සෙල්ලාම ලං කරගත යුත්තේ? තමන්ගේ ජීවිතේනේ මේ සතිය කියන එක ලං කරගන්න ඕනේ. ඉතින් සතිය කියන එක කොහොමද ලං කරගන්නේ කියලා ඉතින් පොඩ්ඩක් බලමු. දැන් එක එක විදිහට ඔය පෙන්වන්න පුළුවන්. ඉතින් අපි මෙහෙම හිතමු දැන් මේ තැනැත්තා දැන් අපේ ජීවිත ගෙවෙන විදිහ ගමු. යම් කිසි කෙනෙක් ඉන්නවා අර විදිහට බොහොම රාජකාරි මැද්දේ කටයුතු කරන කෙනෙක් ඉන්නවා. මෙයාගේ අදහස ඉතින් ඔය නොයෙකුත් දේවල් ගැන අදහස් උදහස් ඇතිව වැඩ කටයුතු කරනවා. අපි හිතමු යම් කිසි වැඩක් කරනවා. යම් කිසි අපි හිතමු කිසි වටිනාකමක් නැති වැඩක් කරනවා. කාන්තාවක් නම් අපි හිතමු කුස්සියේ යම් කිසි වැඩක් කරනවා. උයන පිහන වැඩ කටයුත්තක් කරනවා. එහෙම නැත්නම් වලම් පිඟන් හොදන වගේ වැඩ කටයුත්තක් කරනවා. එතකොට ඒ වගේ වෙලාවක අපේ හිත වැඩ කරන්නේ කොහොමද කියලා බැලුවොත් හිතනවා කල්පනා කරනවා මෙන්න මේ වලම් පිඟන්නම් හොදනවා තමයි. නමුත් ඒ වැඩේ ගැන නෙමෙයි අදහස තියෙන්නේ. එක්කෝ තමුන්ගේ හිතේ තියෙන මොකක් හරි කුණු කන්දලක් කල්පනා කර කර ඉන්නවා. නැත්නම් ගෙදර කෙනෙක් එක තද වෙලා වගේ ඉන්නවනම් ඔන්න වලම් පිඟන් ටිකක් සද්දෙට හොදනවා. වටපිටාවට සද්ද ඇහෙන්න බරාස් ගාලා අතාරිනවා නැත්නම් බිමට අතාරිනවා. ඔහොම ඔහොම තමයි ඉතින් වැඩ කටයුතු කරන්නේ. එතකොට මේ වර්තමානයේ වලම් පිඟන් හොදනවා. මේ වර්තමාන මොහොතේ මේ වලම් පිඟන් පිරිසිදු කරගන්න තමයි අදහස. නමුත් ඊට ඒ වළඳට ළඟින් තියෙන දෙයක් අපිරිසිදු වෙලා වලඳට වඩා තමුන්ට ළඟින් තියෙන දෙයක් අපිරිසිදු වෙලා හිත අපිරිසිදු වෙලා තියෙනවා. ඒ වෙනුවට වලම් පිරිසිදු කරන්න තමයි උත්සාහය. ඉතින් ওই විදිහට තමයි කාලය ගත වෙන්නේ. හිතන කල්පනා කරනවා මේ වැඩේ කොයි වෙලාවෙ ඉවර කර ගන්නවද? අද උදේ මෙහෙම දෙයක් වුණා. දැන් හෙට වැඩට යන්න තියෙනවා. ඊළඟ ළමයාගේ මේ ගැටලුව තියෙනවා. ඉතින් ওই විදිහේ හිතුවිලි নানা ප්‍රකාර දේවල් ඔස්සේ තමයි හිත මෙහෙවන්නේ. ඊළඟ කල්පනා කරනවා මේ වැඩේ ඉක්මනට ඉවර කරලා පොඩි විවේකයක් ගන්න ඕනි. තේ එකක්වත් බොන්න ඕනි කියලා මම කල්පනා කරනවා. නැත්තම් මේ රූපවාහිනියවත් පොඩ්ඩක් බලන්න ඕනේ කියලා කල්පනා කරනවා. ඉතින් ඔහොම කල්පනා කර කර කොහොම හරි අපි හිතමු අර දැන් වලම් පිඟන් හොදන වැඩ ඉවර වුණා කියලා. ඉවර වුණාට පස්සේ තේ එක බොන වැඩේට යමු වුණා කියමුකෝ. තේ එක බොන වැඩේට යමු කරාම යමු වුණාම ඒක අපි ඒ පිළිබඳ අවධානයෙන් කරනවද? ඒක අපි ඊළඟට ඒ පිළිබඳ අවධානයෙන් කැමති වැඩේට යමු වුණා. විවේකයක් ගන්න තේ එකක් බොන වැඩේකට යමු වුණා. එතකොට ඒ පිළිබඳ අවධානිකින් අපි කරනවද? නෑ, ඒ වෙනුවට තේ එක හදාගෙන ඔන්න ඊට පස්සේ පොතක් අතර ගන්නවා. එහෙම නැත්නම් කල්පනා කරනවා දැන් හෙට මෙන්න මේ විදිහේ වැඩ කටයුතු ටිකක් මට ඇදිලා තියෙනවා. කීයටද මම ඇහැරෙන්නේ? ඔන්න මේ විදිහට හැම වෙලේම අර අර වර්තමාන මොහොත ඉක්මෝලා ඉදිරියට කල්පනා කරනවා. එතකොට මර නින්දක තමයි ඉන්නේ. මොකද්ද? එක්ක අතීත මර නින්දක ඉන්නවා. එහෙම නැත්නම් අනාගත මර නින්දක ඉන්නවා. ඔන්න ඔය මර නින්දත් එක්ක තමයි මුළු දවසම කටයුතු ගේන්නේ. මම කියන්නේ වර්තමාන මොහොතේ හිත පොඩ්ඩක්වත් නැහැ කියලා. එතෙන්ට එනවා යනවා. ඒකට අපි වටිනකමක් දෙන්නේ නැහැ. ඒ වෙනුවට මොකද කරන්නේ? නොයෙකුත් දේවල් හිතනවා, කල්පනා කරනවා. ඒ ඔස්සේ තමුන්ගේ වීරිය මෙහෙවනවා, හිත මෙහෙවනවා. ඒවා හොඳට සාර්ථකව කරගන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. ඔය ඝට්ටනේ අතරේ අර තමුන්ට තියෙන වර්තමාන මොහොතේ හිමීට ගිලිහිලා යනවා. ඉතින් ඔන්න විදිය මර නින්දක තමයි ඉන්නේ. හැම වෙලේම මේ මොහොත ඉක්මෝලා තියෙන මර නින්දකට වෙලා ඉන්නවා. ඉතින් ඔහොම ඉන්නකොට බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා මොකද කරන්නේ? හරියට අර අර පන්තියක උගන්නනකොට ළමයි පිරිසක් ඉන්නකොට මේ පිරිස අතරේ ළමයෙක් ඉන්න පුළුවන් වෙන දෙයක් කල්පනා කර කර. මේ උගන්නන එක පැත්තක තියේවා මේ ළමයා වෙන දිහක් දිහා දිහා බලාගෙන ඉන්නවා. වෙන දෙයක් හිත හිත ඉන්නවා. එතකොට මේ ගුරුවරයා මොකද කරන්නේ? එක්කෝ මේ ගලාමයාට අප්පුඩියක් වගේ ගහලා කතා කරනවා. යම්කිසි සද්දයක් කරලා කතා කරනවා. එහෙම නැත්නම් අර අතේ තියෙන හුණු කෑල්ලකින් හරි ගහනවා. එතකොට හුණු කෑල්ල වැදුනහම ඔන්න මේ ලෝකෙට කඩාපත් වෙනවා. එහෙම නැත්නම් අර අප්පුඩියේ සද්දයක් වුණාම ඔන්න ආපහු මේ ලෝකෙට කඩාපත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ අවවාදේ මොකද්ද? මේ මරණින්දෙන් අවදි වෙයන් කියලා තමයි අපිට කියන්නේ. මෙන්න මේ මරණින්දෙන් අවදි වෙන්න කියලා තමයි අපිට කියන්නේ. එතකොට ඔය අතීත අනාගත මරණින්දෙන් අවදි වෙලා මෙන්න මේ වර්තමානය ගැන සිහිය පීටෝ ගන්න, ඒ පිළිබඳ අවධානයක් ඇති කරගන්න කියලා තමයි කියන්නේ. එතකොට ඒ පිළිබඳ අවධානයක් ඇති කරගත්තොත්, ඒක උත්සාහ කරොත් මේ පුද්ගලයාට තේරෙන්න පුළුවන් මේක ඒ විදිහට ආවට ගියාට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මේක හරියට අර යම්කිසි කුසලතාවයක් දියුණු කරගන්න ඕනේ, ස්කිල් එකක් දියුණු කරගන්න ඕනේ. ඒකත් දවසකින් දෙකකින් තුනකින් දියුණු වෙන ස්කිල් එකක් නෙමෙයි. දැන් අපි හිතමු රැකියාවක් කරන කෙනෙක් යම් කිසි අධ්‍යාපනයක් ලැබලා යම් කිසි වෘත්තියකට යමු වුණා. එතකොට ඒ වෘත්තිය පිළිබඳ දැනුමක් ඇති කරගන්න, ඒ පිළිබඳ ප්‍රවීණභාවයක් ඇති කරගන්න කොච්චර අවුරුදු ගාණක් තිස්සේ මහන්සි වුණාද කියලා හිතලා බලන්න. කොච්චර අවුරුදු ගාණක් තිස්සේ ඉගෙන ගත්තද කියලා හිතලා බලන්න. ඒ ඉගෙන ගත්ත දේවල් වල සාරයේ විදිහට යම්කිසි වෘත්තියක් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊළඟට ඒ රැකියාව කළ අවුරුදු ගාණක් ලැබපු අත්දැකීම්වල සාරයේ විදිහට යම්කිසි රැකියාවක් සාර්ථකව කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒතර ඕක රැස් කරගන්න කොච්චර කාලයක් ගත වුණාද? ඒතර අපි ඒ වගේ දේවල් වලට බොහොම උනන්දුවෙන් කාලය ගත කර කර ඒ වගේ දේවල් වලට බොහොම වෙහෙස මහන්සි වෙවි කල්පනා කරනවා මේ සංසාර ගැටලු විතරක් මට බැරිද දවසකින් දෙකකින් තුනකින් විසඳ ගන්න. ඔය ඉතින් අර ෂණික විසඳුමක් හොයනවා. ෂණික විසඳුමක් බලාපොරොත්තු වෙනවා. අපිනුත් ඇවිල්ලා අහනවා, නැද්ද සොයින්නාත මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් තියෙනවා මට. මගේ හිතේ නිතරම මේ හරි වෙහෙසයි. මේ වෙහෙස නැති කරගන්න ක්‍රමයක් නැද්ද කියලා අහනවා. ඉතින් මොකක් හරි හොඳ ටක් ගාලා පෙත්තක් වගේ එකක් දෙයි කියලාත් බලාපොරොත්තු වෙනවා. දැන් මේ ඊයේ පෙරේද සිදුවීමක් වුණා. මොකද්ද? අපේ ගෙවල් පැති මහත්තයෙක් ඇවිල්ලා ලොකු සොයින්නාතට අහුණා. ලොකු සයිනස් යනවා, කවුද මේ, කවුද මේ? එතකොට මේ මහත්තයා කියනවා, අවසරයි ස්වාමීන් වහන්ස, මම මෙන්න මේ ස්වාමින්වහන්සේගේ ගෙවල් ළඟ කෙනෙක්. මමගේ මම බොරු කියන්නේ නැහැ ස්වාමින්වහන්ස, මම කෙලින්ම ඇත්තම කියන්නම්කෝ. මගේ ලොකු අපේක්ෂාවක්, කැමැත්තක්, බලාපොරොත්තුවක් තියෙනවා මෙන්න මේ විදිහට මේ භාවනා කටයුතු වලට යොමු වෙන්න. ඉතින් මේ භාවනා කටයුතු ඉගෙන ගන්න, ඒ පිළිබඳ දැනුමක් ලබා ගන්න ලොකු අපේක්ෂාවක් තියෙනවා ස්වාමීන් වහන්සේ. වගේ අපේක්ෂාව පෙරදැඩි කරගෙන තමයි මම මේ ස්ථානෙට ආවේ කියලා ඔන්න මහා ප්‍රකාශයක් කරා ලොකු ස්වාමීන් වහන්සේ කියනවා. ඉතින් හරි, එහෙනම් දැන් මේ අද නැවතියක් ඔහොම හවස ඉඳපන්, ඔහොම ඉඳපන්, ඔහොම නැවතියක් මෙහි. ඔන්න ඉතින් පොඩ්ඩක් කට ඇරලා වටපිට බලලා කියනවා, අනේ ස්වාමීන් වහන්ස, මම ඉතින් ගොඩාක් මේ තාම නෝනාට කිව්වෙත් නෑනේ මෙහෙනවා කියලා. මම මේ වෙන ගමනකුත් යන ගමන් ආයෙ මට යන්න තියෙනවා රත්නපුරේට. මම මේ ඒ ගමනත් උදාගෙන තමයි ආවේ එන ගමන්. ඉතින් ඒකින්ද මම වෙන වෙලාවක එන්න කියලා ඔන්න කිව්වා. ඉතින් වටපිට ආවෙත් කීප දෙනෙක් ඉඳන් නඩුව ලැත්තනම ලොප්පුණා. පටන් ගත්ත දැනම පරාදයි. ඉතින් ওই විදිහේ වැඩක් තමයි තියෙන්නේ. ඉතින් ඕකෙන් මිදිලා එනවා කියන එක මන් දන්නේ නැහැ. ඉතින් කොහෙන් අරන් ආපු දෙයක්ද කියලා. ඉතින් ඒක දේසි පහසු කෙනෙක්ට ගලප ගන්නත් හැකියාවක් නැහැ. ඉතින් එහෙම ගලපගත්ත පිරිසක් සමහර විට භාවනාව නොවෙන්න පුළුවන්. එතනින් එහාට ගිහිල්ලා සිවුරක් පොරව ගත්තාම ඉතින් කට්ටිය හරි ගෞරව කරනවා. මේක අපිට කරන්න බැරි වැඩන්නේ. කොහොම හරි ඉතින් ওই තට්ටේ ගාගෙන අර කෙස් කියන જાතිය හොඳයි. ගරු නම්බු ඉදිරියට සල්සනවා නම් කෙස් නැහැ දැන්. ඊළඟට අර ඇඳුම් පැළඳුම් හොම ගරු නම්බු ඉදිරියට සලකනවා නම් ඒ ටිකත් අයින් කරලා අර පඳු පාහට සිවුරක් පොරවගෙන තියෙන. ඒතර ඕකට හරි ගෞරව කරනවා. මොකද්ද මේ අපිට හරියට අමාරු වෙන්නේ මේ වැඩේ. කරගන්න බැරි වැඩක්නේ කියලා තමයි අදහස තියෙන්නේ. නමුත් ඉතින් ටික ටික මේක දියුණු කරගන්න තමුන්ගේ හිතේ ශක්තියක් ඇති කරගත්තොත්, ඒ පිළිබඳ උත්සාහයක් දැරුවොත් ඒ විදිහට දියුණු කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් අර වෘත්තිය ගැන කල්පනා කරන්න, තමුන් ඒ ජීවිතේ රැස් කරගත්ත දැනුම් සම්භාරය ගැන කල්පනා කරන්න. ඒතොර ඒ වගේ දෙයක් රැස් කරගන්න කොච්චර වෙහෙස මහන්සියක් වුණාද? රෑ දිස්සේ නිදි මරාගෙන පාඩම් කටයුතු කරන්නේ නැති. ඒ රැකියාව කරනකොට දවස් ගණන් එක දිගට මහන්සි වෙන්නේ නැති. ඉතින් එහෙම මහන්සි වෙලානේ මේ හැකියාව රැස් කරගත්තේ. ඒ දැනීම රැස් කරගත්තේ. ඒ විදිහට බලන්න මේකටත් එක දිගට කාලයක් තිස්සේ උත්සාහවත් වෙන්න ඕනේ. එක දිගට කාලයක් තිස්සේ ටිකෙන් ටික කරන්න ඕනේ. කරන්න තියෙන්නේ මොකද්ද වැඩි? අර විදියට සිහිය පීට ගන්න තමයි තියෙන්නේ. සැමදා සතිමත් ඉන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ මොකක් හරි එක අරමුණකම හිත තියාගෙන ඉන්නවා කියන එක. ඒ වෙනුවට මේ යන ක්‍රියාවලිය පිළිබඳ දැනුවත්භාවයක් ඇති කරගන්නවා. ඔය ගොඩ දෙනෙක්ට වරදින තැන මොකද්ද? හිතනවා මට මේ හිත තැම්පත් කරගන්න බෑනේ. මගේ හිත හිස් වෙන්නේ නැහැ. මට ආනාපානෙ හිත තියන්න බෑ කියලා තමයි කියන්නේ. ඉතින් එහෙම බෑ තමයි. ඒ වෙනුවට ওই යන ක්‍රියාවලිය ගැන යම් කිසි දැනුවත්භාවයක් ඇති කරගන්න කියන එක තමයි කියන්නේ. ඉතින් එහෙම කරගන්න උත්සාහ කරොත් ටිකෙන් ටික කරොත් තේරෙනවා දවස් එළියට වැඩිය අද යම් කිසි හැකියාවක් තියෙනවා. අදට වැඩිය හෙට යම් කිසි හැකියාවක් තියෙනවා. ඒ විදිහට සති ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් උත්සාහවත් වෙන්න ඕනේ. එහෙම උත්සාහවත් වෙනකොට ටිකෙන් ටික දියුණු වෙලා එනවා. ඉතින් මේ තැනත්තර තේරෙනවා අන්න මට යම් කිසි සක්මනක් කියලා දෙයක්, ඇවිදින ගමන් සිහිය පීඨවීම කියලා දෙයක් මං අරගත්තා නම්, ඔන්න ඇවිද ඇවිද ඉන්නකොට අර තමුන් බල බල ඉඳී එක බොඳ වෙලා ගිහිල්ලා නිකන් නොදන්නා ලෝකයකට ගියා වගේ ගතියක් එනවා. එහෙම නැත්තම් වාඩි වෙලා ඉන්න එක ගැන අවධානය පිහිටවගෙන හිටියානම්, ඒ පිළිබඳ උනන්දුවෙන් ඉඳියානම්, ඒ පිළිබඳ සිහිය පිහිටවගෙන ඉඳියානම්, මේ වාඩි වෙලා ඉන්නවා කියන එකත් බොඳ වෙලා ගිහිල්ලා මොකක් හරි නොදන්නා ලෝකයක අතරමං වුණා වගේ ගතියක් එනවා. ඉතින් මේ දැනත්ත මොකද කරන්නේ? ටක් ගාලා ඉක්මනට වහාම ක්‍රියාත්මකගෙන පරිදි නැවතත් හුස්මක් ඇදලා බලනවා. අම්මෝ හුස්ම වැටෙනවා යන්තම් කියලා ඒක ගැන බලනවා. එහෙම නැත්නම් ඇවිදින එක ආපහු කකුල හොඳට ඔබලා ඔබලා බලනවා. අම්මෝ යන්තම් කකුල වදිනවා දැනෙනවා. ඉතින් මොකද කරන්නේ? අන්න අර බුදුරජාණන් වහන්සේ අර ගාථාවේ කිව්ව විදියට එතන අර තමුන්ගේ ආත්මය අනුව ගිය දිට්ඨිය නැති වෙලා යන්න ගියා. මම ඉන්නවා, මම වෙමි කියන එක පොඩ්ඩක් බොඳ වෙලා යන්න ගියා. බොඳ වෙලා යන්න ගියපු ගම මොකද කරේ? අන්න ටක් ගාලා නැවතත් අර ගෙඩිය පිටින් හදාගෙන අර පරණ පුරුදු විදිහට තියාගන්න උත්සාහ කරා. ඉතින් ওই විදිහට තමයි ඕක දකින්න ලැබෙන්නේ. ඉතින් ඕක එකපාරක් කළා ඒ එහෙම කරා කියලා අපිට දෝෂයක් කියන්නත් බෑ. ඒ වෙනුවට නැවත ගන්න, නැවත නැවත මේක කරන්න. එතකොට තේරෙනවා මේ තියෙන පද්ධතිය ටිකෙන් ටික බොඳ වෙලා යන ස්වභාවයක් එනවා. ඒ බොඳ වෙලා යන එක වැරදිනා පෙරදුනා කියලා තමයි මුලින් හිතෙන්නේ. මොකද අර කාලයක් තිස්සේ ඉතින් ඕක හදාගෙන යන්තම් පැලස්තර ගහගෙන ආපු එකනේ. ඉතින් ඕක පොඩ්ඩක් එහෙම හේ වුණ ගමන් ඉතින් පොඩ්ඩක් අමාරුයි, හිතට අමාරුයි, ඇඟට අමාරුයි. ඉතින් ඒ වුණාට නැවත නැවත උත්සාහ කරනකොට තේරෙනවා මේ බොඳ වීම සුබ ලකුණක්. අර ආත්මය අනුව ගිය දිට්ඨිය පොඩ්ඩක් බොඳ වෙලා යනවා. ඒ බොඳ වීම හොඳ ලකුණක්. ඒ බොඳ වීමට තව තව අනුග්‍රහ කරන්න ඕනි කියලා නැවත 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 මේක ටිකෙන් ටික පුරුදු කරනවා. එක පාට පුරුදු කරන්නත් ඕනේ නැහැ, ටිකෙන් ටික හෙමිහිට පුරුදු කරන්න බලනවා. එහෙම පුරුදු කරනකොට තේරෙනවා මේකේ බොඳවීම ටික ටික වැඩි වෙන එක, මේ බොඳවීමට අනුග්‍රහ කරන එක. තමන්ගේ ජීවිතෙත් සක්මන පරයන්ක නොවේවා, තමන්ගේ ජීවිතය තුළත් ඔන්න ඔය පරිවර්තනයම වෙනවා. කලින් දැඩි විදිහට ගත්තේ ඒවා දැන් ටිකක් බොඳ වෙලා යන ගතියක් තියෙනවා. කලින් ස්ථිර විදිහට ගත්ත දේවල් දැන් ටිකක් බොඳ වෙලා යන ගතියක් තියෙනවා. අන්න අර මායයට නොපෙනෙන දිහාවට යන්න පුළුවන් හැකියාවක් ටිකෙන් ටික දියුණු වෙලා එනවා. ඉතින් ඕක දිගට කිරීමෙන් ඒ හැකියාව වර්ධනය කරගන්න පුළුවන්. මොන විදිහට ලෝකෙ දිහා බැලුවොත්ද මෙන්න මේ මායයට අහු නොවෙන්නේ? අන්න සතියෙන් යුතුව මේ ලෝකෙ දිහා බැලුවොත් අන්න මායයට අහු වෙන්නේ නැහැ. ඒ වෙනුවට තමුන්ට මේ බුදුරජාණන් වහන්සේ කියන විදිහට මේ ගමනේ කෙලවරක් දකින්න හැකියාවක් එනවා. ඉතින් ඒ විදිහට සතිමත් විදිහට ජීවිතය දිහා බලන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
සාදු සාදු සාදු. මම කියන්නේ අදත් බොහොම වටින ධර්ම දේශනයක් ඉදිරිපත් කළා ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මම නදීප් ආරාධනා කරනවා අදට ලැබිලා තියෙන ප්‍රශ්න ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්න.
අවසරයි ස්වාමීන් වහන්සේ, තිරුවන් සරණයි.
තිරුවන් සරණයි.
අද ලිඛිත ප්‍රශ්න ලැබිලා තියෙන එකක් පමණයි ස්වාමීන් වහන්සේ. මම මේ ප්‍රශ්නය මුලින් ඉදිරිපත් කරන්නම්. ඊට පස්සේ සහභාගී වෙලා ඉන්න කට්ටියට පුළුවන් තමන්ගේ ගැටලු තියෙනවා නම් වාචිකව ඉදිරිපත් කරන්න වෙලාව ලැබී තියෙන ආකාරයට. පළවෙනි ප්‍රශ්නය ස්වාමීන් වහන්ස, අවසරයි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි. පරයංක භාවනාව මූල අරමුණ ආනාපාන සතිය. මම ඉතා කෙටි කලක සිට සතිය පුරුදු කරන ආධුනික යෝගාවචරයෙක් මි. මම පරයංකයේදී පුරුදු කරන්නේ ආනාපාන සති භාවනාවයි. සෝපහසු ලෙස වාඩි වී මගේ මුළු සිරුර හිස සිට පාදය දක්වා මනසින් බලමි. මුලින්ම අවධානය මම දැන් මෙතනට ගෙන හුස්ම ඉහළ පහළ යන දෙස බලා සිටිමි. පළමු මිනිත්තු කිහිපය තුළ මනස සංසුන්ය, හුස්ම ඉහළ පහළ යෑම සහ හෘද ස්පන්දනය පැහැදිලිවම දැනේ. මුලින් ඉතා ඕලාරික දිගු හුස්මක් දැනේ. එක වේලාවකට පසු ක්‍රමයෙන් එය කෙටි හුස්මක් බවට පත්වේ. මිනිත්තු පහකට පමණ පසු ආනාපානය නොදැනී යයි. ඉන්පසු සිතට සිතුවිලි ගලා හැලේ. සිතුවිලි අතරින් අවට මතුන ශබ්දද ඇසේ. නමුත් භාවනා කාලයේ බොහෝ වේලාවක් ගතවන්නේ සිතුවිලි තුළය. සිතුවිල්ලක ඇතිවීම පැහැදිලිය. නමුත් එහි ගෙවී යාම අපැහැදිලිය. සිතුවිලි එකක් පසුපස එකක් වශයෙන් ඇතිවන නිසා සිතුවිලි දෙකක් අතර අවකාශය පැහැදිලි නැත. පසුගිය දින කීපයේදී ගෙවී ගිය හුස්ම රැල්ල ඉතා ගොරෝසු ලෙස නැවතත් මතුවිය. ඉහළට ගන්නා හුස්මය කැඩි කැඩි යන බවත්, හුස්මය මැද විශාල හිඩසක් ඇති බවත් වැටහුණි. මෙය ටික වේලාවක් පැවතුමි. දින කීපයකදීම මෙය අත්විඳෙමි. නමුත් මෙය පිළිබඳ සතුටක් හෝ චකිතයක් සිතෙහි නැත. සුපුරුදු පරිදි සැසිය අවසන් කෙරුවෙන් මේ භාවනාවේදී මතුවන සාමාන්‍ය දෙයක් ලෙස උපකල්පනය කරමි. මා දේශනාවකදී අසා තිබෙනවා ආනාපාන සති භාවනාව සමත භාවනාවක් ලෙස සහ විපස්සනා භාවනාවක් ලෙස වැඩිය හැකි බව. ප්‍රශ්න තුනක් ඉදිරිපත් කළා තිනවා ස්වාමීන් වහන්සේ ඒ යටතේ. පළවෙනි එක, මේ නිවැරදිද? දෙවෙනි එක, ආනාපාන භාවනාව සමත භාවනාවක් ලෙස සහ විපස්සනා භාවනාවක් ලෙස වැඩිමේ වෙනසක් තිබේද? තුන්වෙනි එක, වෙනසක් ඇතිනම් එය කරුණාවෙන් පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයක්, මේ ආත්ම භාවයේදීම නිවන් සුවත් ප්‍රාර්ථනා කරමි. ප්‍රශ්නය අවසන් ස්වාමීන් වහන්සේ.
හොඳයි. එතකොට දැන් අර අපි කලින් සඳහන් කරා වගේ දැන් සිහිය පිහිටෝගෙන යන ගමනක් තියෙනවා. හැමදා සතිමත්ව මේ ලෝකෙ දිහා, තමුන්ගේ මේ ජීවිතේ දිහා බලන ගතියක් තියෙනවා. ඒතොර එහෙම වුණහම මොකද වෙන්නේ? ওই විදිහට දැන් ආනාපානිය දැනෙනවා. ඒක බොඳ වෙලා යනවා. අපැහැදිලි තැන් තියෙනවා, පැහැදිලි තැන් තියෙනවා. ඊළඟට සක්මන් කරනවා, සක්මන බොඳ වෙලා යනවා. අපැහැදිලි තැන් තියෙනවා, පැහැදිලි තැන් තියෙනවා. ওই විදිහට කටයුතු කරනවා. ඉතින් ඔක නැවත නැවත කරනකොට මොකද වෙන්නේ? අර කලින් අපැහැදිලි දේවලුත් පැහැදිලි වෙන්න පුළුවන්. කලින් පැහැදිලි වුන් නැති දේවල් ටිකෙන් ටික පැහැදිලි වෙනවා. ඉතින් ඔය වார்த்தාව ඇතුළත ඒක සඳහන් වෙනවා. ඉතින් අපි මෙහෙම වුණහම මොකද කරන්නේ? අර ආත්ම යනෝගිය දිට්ඨිය පොඩ්ඩක් දිය වෙලා යනකොට මොකද කරන්නේ? මේක ආපහු ස්ථිර කරගන්න මොකක් හරි දෙයක් අපි හදාගන්න හදනවා. මොකක් හරි උත්සාහයක් දරනවා. අර අර යන්තම් පොළවේ පය ගහලා ඉඳී එක පොඩ්ඩක් එහෙම වුණොත් ඔන්න ආපහු මොනවා හරි කළා ඒක ස්ථාවර කරගන්න හදනවා. දැන් උදාහරණයක් ඉදිරියට ගෝ, දැන් ඔය මෙහෙ ආපු කට්ටියක් දන්නද? රිලව් ඉන්නවනේ. පහළ වාහනයක් එහෙම නවත්තලා આવොත් මූ හදිස්සියවත් මේ සයිඩ් කණ්ණාඩියෙන් උගේ මූණ පෙවුනොත් මේක මොකද කරන්නේ? මේක ගලවලා මිසක් නවත්තන්නේ නැහැ. දඟලලා 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 අර අර ඇතුලේ ඉන්න වඳුරා එක්ක එන ෆයිට් එකක්, රිලව එක්ක එන ෆයිට් එකක්. ෆයිට් කරලා ෆයිට් කරලා කොහොම හරි කණ්ණාඩිය බිඳලා දාලා මන් දිනුවා කියලා බොහොම උජාරුවට පිටත් වෙලා යනවා. ඒ ඔහොම තමයි ওই රිලවගේ ස්වභාවය. ඒතකොට සිහිය පිටව ගත්තාම මොකද වෙන්නේ? අපිටත් ඔන්න ඔය වගේ දෙයක් වෙනවා. අපේ මේ ඇතුලේ ඉන්න රිලවා පේන්න ගන්නවා. එතකොට මේකත් එක ෆයිට් එකකට අපි යොමු වෙනවා. කොහොම හරි මේක පරාජය කරන්න, මේකව බිම දාන්න අපි උත්සාහ කරනවා. ඉතින් ওই විදිහට වෙහස දරනවා. නමුත් ඇත්තටම මේක මේ තියෙන විදිහට තියෙන බව දැනගත්තා නම් එතනින් එහා දෙයක් නැහැ. මේ කණ්ණාඩියෙන් පේන්නේ මගේම ස්වරූපේ. මගේම ස්වරූපි තමයි පේන්නේ කියලා තේරුම් ගත්තන ඒ ස්වරූපි දිහා බලාගෙන ඉන්න පුළුවන් කියන අදහසෙන් ඉඳියා නම් අනේ එතනින්ම වැඩේ ඉවරයි. ඒ විදිහට බලා ඉන්න අපිට අමාරුයි. ඉතින් මොනවා හරිම කරන්න හිතෙනවා. දැන් ඉතින් ඔය කරන්න හිතෙන අදහස් තමයි ඔය මතුවලා එන්නේ. ඉතින් හිතනවා මේක මේ සමතෙද විපස්සනාවද කියලා හිතනවා. සමතේ ක්‍රමයට කොහොමද මේක වඩන්නේ, විපස්සනා ක්‍රමයටද කියලා හිතනවා. ඉතින් ওই විදිහට ભેද ඇති කරගත්තාම ඔන්න ඉතින් ભેද දෙකක් ඇති වුණා. ඉතින් ඔන්න වැඩේ දිගට නැගලා යනවා. ඒ වෙනුවට හිතන්නේ මේ සමතේ කියන එකයි විපස්සනාව කියන එකයි එන පස්සනාවකට ඉඩ දෙන්නකෝ. මොකද්ද එන්නේ කියලා බලන්නකෝ. ওই දෙකම එකට මතුවලා තියෙන දේවල්, එකට මුහු වෙලා තියෙන දේවල්. ඒතකොට එකක් වෙන් කරලා අරගන්න හැකියාවක් නැහැ. එකක් වෙන් කරන්න ගියපු ගමන් අන්න අර කණ්ණාඩියත් එක්ක ෆයිට් එකට යනවා. ඒ වෙනුවට බලන්න මේ දෙකම තියේවා. මම මේ සිහිය පිටුවාම මට මොනවද දැනෙන්නේ කියලා බලන්නකෝ. අනේ දැනෙන දේ වාර්තා කරන්නකෝ. එතකොට එතන සමතෙත් තියෙනවා, විපස්සනාවක් තියෙනවා. ඊළඟට ඇවිදින ගමන් බලන්න ඇවිදින එක දැනෙන්නේ කොහොමද කියලා. අනේ දැනෙන දේ වාර්තා කරන්නකෝ. එතකොට ওই ටික ඔක්කොම ගැලපිලා එනවා. ඉතින් අපි මේකෙන් එකක් වෙන් කරලා හදපු ගමන් මොකද වෙන්නේ? එකක් වෙන් කරන් හදව ගමන් මොකද වෙන්නේ? වැඩේ පොඩ්ඩක් කොට උඩ යනවා. ඉතින් ඒකින් ඔය හරියද වැරදිද කියන ඒවත් ඉතින් ඔය වගේ ගැටලු තමයි. මේ ක්‍රමයේ හරියද කියලා සැකයක් මතුවෙනවා. මේ කරන විදිය හොඳද කියලා සැකයක් මතුවෙනවා. මීට වැඩිය ඉස්සරහට යන්නේ කොහොමද කියලා සැකයක් මතුවෙනවා. ඉතින් ඒවා ස්වභාවිකයි. ඒවට අපිට දොසක් කියන්න බෑ. මේ වැඩේ කරන කෙනෙක්ටනේ එහෙම දෙයක් මතුවෙන්නේ. එහෙම දෙයක් මතුවෙන්නේ මේක කරන කෙනෙක්ට. ඔය නොකර නිකන් ඉඳියා නම් ඔය මුකුත් ප්‍රශ්න නෑ ඇත්තටම. අර පිටට තට්ටු කරනකම් ප්‍රශ්නයක් නෑ. අර අපි කලින් කිව්ව විදිහට පිටට තට්ටු කරනකම් ප්‍රශ්නයක් නෑ. පිටව තට්ටු කරපු වෙලාවට ඉතින් කල්පනා කරනවා, අඬනවා, වැළපෙනවා. ඉතින් කරන්න දෙයක් නෑ. පරක්කු වැඩි. ඊළඟට බලමු. ඉතින් ඊළඟට ඉදිමිලා ඉපදිලා සතිපාසලවටත් එන්න බලමු කියලා තමයි කියන්න වෙන්නේ. ඉතින් එහෙම නැතුව කරන කෙනෙක්ට තමයි ඔය සැකසංකා මතුවෙන්නේ. ඉතින් ඒ සැකසංකා ලෙහා ගන්න තියෙන ක්‍රමයක් තමයි මේක. ඉතින් කතා බහ කරලා ටිකක් නිකන් මොන මෙහෙම අත්දැකීමක් මට තියෙනවා කියලා ඒ වැඩේ කරන පිරිසකට තමුන්ගේ අත්දැකීම ප්‍රකාශ කරනවා. එතකොට අනිත් කටි කියනවා මටත් ඔහොම දෙයක් වුණානේ. මටත් ඔහොම දෙයක් වුණා. ඉතින් ඒ විදිහට මේ ගමනේ යන පිරිසක් එක්ක සාකච්ඡා කරනවා. ඉතින් ওই විදිහට කරගෙන යන්න ওই ගැටලු ටික තියේවා. ඔවා ඔහොම තිවිද්දී මං කොහොමද මේ වැඩේ දිගට කරන්නේ කියලා බලන්න. ඒ කරලා නැවතත් වார்த்தාවක් ලියන්න. ආපහු ලියන්න. ආපහු ලියලා බලන්න. ආ මෙහෙම මගේ දැන් තත්ත්වය මේකයි කියලා ලියන්න. එතකොට අපිට සාකච්ඡා කිරීම තුළ යම් කිසි අනුග්‍රහයක් ගන්න පුළුවන්. එතකොට ප්‍රශ්න ගොඩක් වෙලාවට ඉතින් ඔක පොතෙන් බලලා මේ විදිහේ උත්තරයක් දුන්නා කිව්වට වැඩක් නැහැ. ওই ප්‍රායෝගික මාර්ගයේදී ගොඩක් වෙලාවට ඔවා බාධා විදිහට තමයි ඉදිරිපත් වෙන්නේ. එතකොට එහෙම නැතුව ඉතින් මේ ප්‍රශ්න ගැටලු අතරෙත් නිරන්තරයෙන් මේක දිගට දිගට කරගෙන යාමක් තමයි අපිට කියන්න තියෙන්නේ. එහෙම කරලා බලමු.
ලිඛිත ප්‍රශ්න අවසන් ස්වාමීන් වහන්සේ, මම සහභාගිවෙලාතිනට ගෞරවෙන් ඉල්ලා සිටිනවා. වාචික ප්‍රශ්න තියෙනවා නම් දැන් ඉදිරිපත් කරන්න පුළුවන්.
ඔව්, අපේ මේ සාගර හාමුදුරුවොත් කරකිලා ඇවිල්ලා තියෙනවා, දැන් උන්නාන්සේට අපි ඉදිරිපත් කරමු. ලෑන් ලෑන් නොකර වටේ කැරකි කැරකි ඉඳිය මම බැලි මේ උල්කාපාතයක් වගේ හෙට යනවා මෙහෙට යනවා, අන්තිමට කොහොම හරි මේ වැටි ලැබීමට වැටිලා තියෙනවා.
අවසරයි ස්වාමීන් වහන්ස, නදී මම ඔබට මැසේජ් දකින්න නැතු ඇති. මට මේ අද ධර්ම දේශනාවෙදි කියපු කාරණයක් සම්බන්ධයෙන් පොඩි ගැටලුවක් අහන්න අවසරයිද?
හොඳයි. ඔව්
වහන්සේ, මේ මන්දනේ මම ඒක තේරුම් ගත්තා නිවැරදිද කියන්න කිව්. මම දිය වෙලා යන තැන ඒ වගේ පාස් කරනකොට අපිට එදිනෙදා ජීවිතයේ මොකක්ද ඔන්නෝ හොඳ වෙන කතාවක් කිව්වා මට පොඩක් අන්නේ තැන්ගේ මේ ප්‍රතිපදාවක ඉන්නකොට ඒ භාවනාවේදී අපි මොකක් හරි සතිය වඩන පරයන්කෙකදී හරි සක්මනකදී හරි එහෙම අපිට මම බොඳ වෙලා යන වෙලාව වගේම එතකොට ඊට සමපාතව සමගාමීව එදිනදා ජීවිතයේදීත් අපි නිකන් මේ මේ භෞතික මේ ලෞකික දේවල් වලට තියෙන ආසාව නිකන් අඩු වෙනවා වගේ දැනෙනවද? ඒකද ඔබ වහන්සේ අදහස් කරේ නැත්නම් වෙන මොකක් හරිද කියලා පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන් නම් බොහොම ස්තුතිවන්ත වෙනවා ස්වාමීන් වහන්සේ.
ඔව්, ඒ කියන්නේ දැන් ඔක දිගට දිගට කරනවානේ, කරනකොට දැන් 100න් ඇවිදිනවා, 100න් වාඩි වෙලා ඉන්නවා, ඔහොම ඉන්නකොට කාලයක් තිස්සේ කරනකොට ඕක අර විදිහට මේ මම ඉන්දියා කියන එක පොඩ්ඩක් දිය වෙන ගතියක් එනවා. ඒ දිය වෙන ගතියත් එක්ක ෆයිට් කරන එක තමයි අපි කරන්නේ ගොඩක් වෙලාවට. ඒක මගහරින්න තමයි උත්සාහ කරන්නේ. නමුත් දිගට දිගට මේක මුහුණ දෙනකොට පළවෙනි පාර දෙක මගහැරියට 10-15 පාරක් පැනලා ගියාට ඉතින් දොසක් කියන්න බෑ. නමුත් දිගට දිගට කරනකොට කාලෙත් එක්ක තේරෙනවා මෙන්න මේ දියවීම බාර ගැනීමේ හැකියාවක් තමුන් ඇතුළත වර්ධනය වෙලා එනවා. එතකොට ඔය පරියංකේ සක්මනේ වෙන වෙනස තමුන්ගේ එදිනෙදා ජීවිතයටත් ගැළපීලා එනවා කියලා තමයි මම කිව්වේ. එතකොට මේකේ පරියංකේ සක්මනේ විතරක් නෙමෙයි ඔය වෙනස වෙන්නේ. ඒ වෙනුවට එදිනෙදා ජීවිතෙත් අර කලින් ස්ථිර විදිහට, දැඩි විදිහට මට කිව්වා මට බැන්නා කියලා ගත්ත දේවල් ටිකෙන් ටික අඩුවීමක් දකින්න පුළුවන්. එතකොට අර ප්‍රතිපදාව කරන පමණට සාපේක්ෂව තමුන්ගේ ජීවිතයේ පරිවර්තනයක් දකින්න පුළුවන්. ටිකෙන් ටික ටිකෙන් ටික අර ස්ථිර දැඩි විදිහට අරගත්ත මතවාද පොඩ්ඩක් එහෙම් මෙහෙම් දිය වෙලා යන ගතියක් දැනෙන්න පුළුවන්. හරි දෙයක් වුණත් දැන් කෙනෙක් එක වාදි විවාදයකට යනවට වැඩිය සමහර විට හිතෙනවා ඇත්තනේ ඉතින් මේ මිනිස්සයා මේ අහලා කියලා දැනගෙන තියෙන දේවල් වල අනුව තමයි මේක කියන්නේ. ඒතොර එයා බොහොම බොක්කෙම් මට මං හරි කියන අදහසින් තමයි කියන්නේ. සම්පූර්ණ වැරදි මතයක් වෙන්න පුළුවන් ඉදිරිපත් කරන්නේ. නමුත් ඒක එයාගේ මේ ඉන්ද්‍රයන්ට අහුවෙච්ච දැනුම් සම්භාරය අනුව කියන දෙයක්. ඒතොර මං ඕක ෆයිට් කරලා වැඩක් නැහැනේ. එයාගේ තියෙන එක එයා ඉතින් ප්‍රකාශ කරනවා. ඔන්න ඔය වගේ යම්කිසි ලිහිල් බව අර කලින් ගත්ත දැඩි ගතිය මේක මේ විදිහටම තියෙන්න ඕනේ. යනවනම් පොලිමේ මේ විදිහට යන්න ඕනේ කියලා වම් කකුල තියෙනවා නම් වම් කකුල තියන්න ඕනේ කියලා ඔන්න ඔය වගේ හැඟීම් තියෙනවානේ අපි. ඒවා පොඩ්ඩක් දිය වෙලා යයි කියලා තමයි බලාපොරොත්තු වෙ ඉතින්.
එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහොම පිං. නදීත් මට ලැබිච්ච ප්‍රශ්නයක් ඒවා අපි ඒක ඉදිරිපත් කරමු සාගර ස්වාමීන් වහන්සේට උත්තර දෙන්න කියලා.
අවසරයි ස්වාමීන් වහන්සේ, ප්‍රශ්නයක් ඇවිල්ලා තිනවා චැට් ලයින් එක තුරු. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, විතික්‍රමන පරිඋත්ථාන සහ අනුශය කෙලෙස් ගැන පොඩි පැහැදිලි කිරීමක් කර දෙන්න තෙරුවන් සරණයි.
විතික්‍රමන පරිඋත්ථානයේ අනුශය
ඒක
සාමාන්‍ය ඉතින් මූලධර්ම වශයෙන් නම් කියන්නේ විතික්‍රමනේ කියන්නේ ඉතින් කය වචනේ දෙකෙන් සිදුවෙන කර්ම නැත්තම් ක්‍රියා. ඒකෙදී ඒක ඇතුලේ තියෙන ඒක කරන්ඩ අපිට දෙන සිතුවිලි ටික තමයි පරිඋට්ටානිය නැත්නම් චින්තාමය පැත්තෙන් දෙන අපිට තල්ලුව. ඊටත් යට තියෙන ඒක හටගන්න මූලම අනුශාස්ත්‍රය තමයි යටම තියෙන්නේ. එතකොට අපිට ඔය අර කියන්නේ අයිස් කුට්ටියක් වතුරකට දැම්මට පස්සේ ඒකේ 10%යි උඩට පේන්නේ. නමුත් 90%ක් යට තියෙනවා. අන්න ඒ වගේ අනුෂේ අපි මුල් බැහැගත්ත දේවල් ටික යට තියෙනවා. ඉතින් ඒකෙදි ඔය මේ අර නිකන් ඒකෙදි සාමාන්‍ය උදාහරණයක් කියන්නේ ඒ දෙක අපි ඔය ගොඩක් සීලය කියන්නේ ඔය කය වචනේ දෙක සංවර කරලා වීතික්කමනේ වීම නවත්වන එක. එතකොට තමයි ගොඩක් අයට ඔය ඒ සිල් රැක්කට පස්සේ තමයි ඇතුළත කියන්නේ ඔය සිල්ගත් අපි මෙච්චර හොඳ වැඩ කළා අපිටමයි මේ මේ නරක දේවල් වෙන්නේ නැත්තම් කියලා වෙන්නේ අපිටමයි කියලා කියන කතාව එන්නේ ඔතන. يعني වීතික්‍රමණය නැවැත්වුවට පස්සේ ඇතුළත ද්වේෂය නැත්තම් ඔය කලබලකාරී මනසක් සෑහෙන්න ඇති වෙනවා මේ පරිඋත්ථානිය දැකගන්න. නමුත් වීතික්‍රමණය වෙන හැම වෙලාවකම පරිඋත්ථානිය නැතුව නෙමෙයි. නමුත් පේන්නේ නැහැ අපිට වීතික්‍රමණය වෙන හින්දා. කය වචනෙන් අපි අසංවර හින්දා. නමුත් ඒ දෙක නැවැත්වුවට පස්සේ ඇතුළත පුදුමාකාර වේගයක් නැත්තම් සිතුවිලි කන්දරාවක් අපිට දැනෙනවා. එතකොට ඒක සඳහා තමයි අපි රූපයක සරණ යන්නේ. ආනාපානේ නැත්තම් කයේ සරණ යද්දී ඒ වීතික්‍රමනේ වේගයේ මේ වීතික්‍රමණයෙන් පස්සේ එන පරිඋත්ථානයේ වේගය අපි යම්කිසි මට්ටමක රූප කර්මස්ථානයක ආධාරයෙන් අයින් කරගන්නේ. ඊට පස්සේ ඒ රූප කර්මස්ථානය කය හරි මොනවා හරි දෙයක් අරගෙන ඒක ගෙවම් කරගෙන යද්දී ඕනෑම අරමුණක සද්දයක් හරි රූපයක් හරි වේදනාවක් හරි සිතුවිලි හරි ඔය හැම දෙයකම යන්නේ අන්තිමට ගොරෝසු භවයේ ඉඳන් සියුම් භවට නැත්තම් නැතිවීමකට. ඒ ගියාට පස්සේ තීරණව මේ අර නැති වෙච්ච ස්වභාව තුල ඉන්න බැරි ගතියක් නියම් කුයි කුයි ගාන ගතියක් නැත්තම් මොහොකක් හරි මොහොක හරි එල්ලෙන ගතිය. ඉතින් අන්නේ එල්ලෙන ගතිය එට එන ඒ කැක්කුම සහ ඒක ඇතුලින් එන ඉන්න බැරි ගතිය අනුසය මට්ටමින්ම එන දෙයක්. ඉන්න බෑ මෙච්චර ක්ලියර් කරගත්තට පස්සේ ඉන්න බෑ. සමහරුන්ට අර ක්ලියර් කරගත්ත එකේ ඉන්න ඕනේ අරමුණු එද්දි අමාරුයි. ඉතින් අන්නේ ඒ දෙකේ විඥානයේ තියෙන අර යටම තියෙන අඩියම තියෙන තැම්පත් වෙච්ච අර ඔය ආශ්‍රව කියන්නේ මේ 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 දැන් මොනවා හරි සෙන්ට් බෝතලයක සෙන්ට් ඉවරනාට පස්සේ සෙන්ට් වල සුවඳ තියෙනවනේ බෝතලේ සෙන්ට් වතුර නැති වුණත්. එතකොට ඒ ඒ තියෙන සුවඳ වගේ තමයි ඔය අනුසය ආශ්‍රය. ඒතෙන්ට ගියාට පස්සේ ඒකේ තියෙන සුවඳින් ආයමත් වෙලා මොනවා හරි හැදෙනවා. ඉතින් ඒක නැවතත් පරිඋත්ථානීය වීතික්‍රමණේ ඇති කරන්න හේතුවක් වෙනවා. ඉතින් අන්න ඒ වගේ සියුම්ම ගැඹුරට යන දෙයක්. ඉතින් ඒක ඔය වගේ මූලධර්ම වශයෙන් වලට වඩා භාවනා අත්දැකීමෙන් කිව්වනම් මේක මොකද්ද මේක මොකද්ද මෙතෙන්ට යද්දි මේක මොකද්ද කියන එක ඇත්තටම හරි ප්‍රායෝගිකව අපිට ඒක දකින්න පුළුවන් හැම කෙනාම උතෙන්ට පත් වෙන හැම කෙනාම. ඉතින් නමුත් අපි දන්නේ නැහැ මේක මේ අනුසය ආශ්‍රව කොහොමද මේවා නැති කරන්නේ කියලා. සබ්බාසක සූතේ පළවෙනියෙම තියෙන්නේ දසනයි පහතබ්බා මේක දැකීම. ඉතින් අද ලෝකේ ගොඩාක් වෙලාවට දකින්න එකත් වරදක් විදිහටනේ කතා කරන්නේ. අපි දේශයක් හරි රාගයක් හරි අපිට මතුවෙන්නේ මේ විදිහයි කියලා ඒක කතා කරන එකත් අද නිකන් අවමංගල්‍යයක් වෙලා. ඉතින් අපිට කියන්න පුළුවන් නම් මම මෙතෙන්ට භාවනාව ගියාට පස්සේ මට ඉන්න බෑ මගේ යන්නේ හිත වේදනාව සද්දෙකට නැත්තම් දේශ සිතුවිල්ලක් රාග සිතුවිල්ලක් අන්න ඒ මට්ටමට යද්දී මේ අනුසය පරිඋත්ථානී වෙන්නේ කොහොමද පරිඋත්ථානී වීතික්කමනේ මට්ටමට එන්නේ කොහොමද කියන එක ප්‍රායෝගිකව අපිට කතා කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා සෑහීමකට පත් වෙයිද නැත්තම් ඒ පුද්ගල එයාට පුළුවන් තව කතා කරන්න.
ඇතුවට
මොකක් හරි මගුලක් දානවා
වෙන ප්‍රශ්න ඉදිරිපත් කළා නෑ ස්වාමීන් වහන්ස. මම ප්‍රශ්නයක් අහන්න අවසරද මට? ස්වාමීන් වහන්ස, ඔය දැන් මම නැති වෙන ගැන දැන් අදත් ඔය පොඩ්ඩක් කතා කරා. දැන් පරියන්කේදී ස්වාමීන් වහන්ස දැන් මේ වෙච්ච සිද්ධියක් මම කියන්නේ අවස්ථාවේකදී ඔය දැන් හුස්ම රැල්ල නැති වෙලා ගිහිල්ලා එතනදී ඒ මම කියන ඒ සංකල්පේ නැති වෙලා ඊට පස්සේ ඔය යමක් නොතේරෙනවා කියන අවස්ථාවද හොඳට අත්දකින්න ස්වාමීන් වහන්ස. ඒක හරි සුඛයි. ඒ ප්‍රොසෙස් එක මේ හරි ස්මූත් යනවා. ඊට පස්සේ පරියන්කෙදිම සමානත් වෙනවා ස්වාමීන් වහන්ස. එක පාටම නිකන් මේ අර පීනන්න බැරි කෙනෙක් ඔය ගඟට තල්ලු කරා වගේ එක පාට යනවා. එතනදී පොඩි තිගැස්මක් වගේ ඇති වෙනවා. ඊළඟට පරියන් සමා වෙන්න
මොකක් තිගැස්ම ඇති වෙන
ඇවිදින
කොහොමද?
කොටස
තිගැස් ඇති වෙනවා
මොකක්
කිව්වේ?
සමානද?
තිගැස්මක් ඇති වෙනවා කිව්වේ. ඊට කලින් මොකද කිව්වේ?
ඒ කියන්නේ සමහර එතනදී මට අර තේරෙන්නේ නැහැ දැන් මේ මෙතනට ගියා කියන නමුත් අර හරියට අර දැන් ආනාපානේ නැති වෙලා ඒ වගේ යන එක හොඳට පේනවා. නමුත් මේ සමහර වෙලාවල් දිනවා වාඩි වෙච්ච ගමන්ම හුස්මයි දෙකයි සමානවද මොකක් වුණාද දැන් එක පාටම යනවා අර බය නොතේරෙන තැනට. එතකොට පොඩි මේ බයක් ඇති වෙනවා. දැන් මොකද්ද කරගන්නේ මොකද්ද උනේ කියලා හිතා ගන්න බෑ. දැන් අර ආපු වර පැහැදිලිව හිතේ මැවිච්ච මේ තියෙනවානේ මේ ආපු පාරක් මෙහෙමයි කියලා ආනාපානේ නැති වෙලා යනකොට ඒක නෙවෙයි සමහඳ අනිත් තැන් ඔය එක පාටම සමහර දවසල වාඩි වෙච්ච ගමන් සමහඳ අත් දෙක පියාගත්තු ගමන් ඕක වෙනවා. ඊට පස්සේ ඇවිදිනකොට සමහර සක්මනේදී සමහර වෙලාවට ඔබ දැන් එනවයි කියලා දැන් තේරීමක් වගේ තියෙනවා. ඒක ඉස්සෙල්ලා පොඩ්ඩක් නිකන් ඇඟට උට්ට රත් වෙලා වගේ එහෙම හැඟීමක් එනවා. දැන් ඊයේ සවනස් වුණා ඇවිදින්න පටන් ගත්ත විතරයි ඔන්න අර ට්විස්ට් වුණා වගේ උතුර දකුණ මාරුණා වගේ එකපාරට. නමුත් මම ඒක කරගෙනම ගියා සෑහෙන දවසේ ගොඩක් හවස් වරුවේ ගොඩක් වෙලාවක් වගේ තිබුණා ඒ ආපු ඒ කරකැවිල්ල වගේ ගතිය. ඒ එනකොට සොයනවාත මට දැන් සමහර වෙලාවටදී හරි අර විශ්වාසයෙන් වගේ යනවා. සමහර වෙලාවට එකපාරට උතුර දකුණ මාරු වෙලා වගේ නිකන් අපේක්ෂා භංගත්වයට පත් වෙනවා වගේ ස්වාමීන් මට හිතාගන්න බෑ මේ මේක මේ සතිය නොසිටීම සතියෙන් නොසිටීම නිසා වෙන දෙයක්ද නැත්නම් මෙතනදී මම යමක් කර යුතුද කියන එක පොඩි අපහැදිලි ගතියක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මට පොඩ්ඩක් ඒ ගැන උපදේශක් දෙන්න පුළුවන්.
ඒ කියන්නේ දැන් ඒ කියන්නේ සමහර කාල තියෙනවා අපිට ඇත්තටම භාවනාව අපි හිතනවට වඩා අපේ වැඩ කරනවා. ඒ කියන්නේ ගොඩාක් අපි කාලයක් පුහුණු කරාට පස්සේ අපි හිතන්නේ මේ ඉඳගත්කම හුස්ම රැලි දෙකෙන් හුස්ම රැල්ල නැතු වෙයි කියලා. නමුත් ඒ දේ වෙනවා. සමහරවිට උතුම ගන්නත් කලින් ඉඳගද්දිම ඒ කාය සංස්කාර සංසිඳිලා ඉවරයි. නමුත් අපි ඒක විශ්වාස කරන්න අපේ තව හැදිලා නැහැ. ඒක නිකන් කියනවා අනුන්ට කරන ඊර්ෂ්‍යාව වෙන මොකවත් නෙමෙයි. ඉතින් අපිට විශ්වාසයක් නැහැ අපි ගැන. ඒ කියන්නේ මේ මෙච්චර අපි දුරකට අපි ගියා කියලාවත් අපි විශ්වාසයක් නැහැ. හැබැයි ඒ වුණාට පස්සේ අපිට දැන් මොකුත් නැහැනේ. ඇතුළත මොකුත් නැහැ. අපිට හපහපා ඉන්නවත් දෙයක් නැහැ. එතන නිකන් ඉන්න බැරි ගතියක් තියෙනවා අපිට. ඒ කියන්නේ එතකොට අනුසය වැඩ කරනවා. දැන් මම මොකද්ද කළ යුත්තේ? නිකන් හිටපන්. එතකොට නිකක් අර එනවා නිකන් කාර්ය වගේ නැත්තම් නිකන් උතුර දකුණ මාරු වෙලා මොකද්ද මම කරන්න යුත්තේ කියලා. දැන් කරන්න අහන සියලු දේ කක්කනේ ඇත්තටම මේ කෙලෙස්නේ. මොනවා කරත් මොකද්ද කරන්න තියෙන්නේ? නිකන් උදාහරණයක් කිව්වොත් මොන වගේ දෙයක් කරොත් හොඳයි කියලා හිතනවද සාමාන්‍ය ජීවිතේ? ඔයා කියන්න ඔයා කරන හොඳ හොඳයි කියලා කියන
ආනාපානෙ තියෙන සුඛය ති
නෑ නෑ
ආනාපානෙ තියෙන සුඛය තිබුණා නම් හොඳයි කියලා හිතනවා. ඒක තර දැකලානේ
තියෙන. ඔව් ඒක ඒකත් කියන්නේ නැති වෙලා ගියාට පස්සේ අර අපිට මොනවා හරි අවශ්‍යයි. සාමාන්‍ය ජීවිතෙත් එහෙමයි. ඔය කියන මොනවා හරි සාමාන්‍ය ජීවිත වැඩක් කියන්නේ අපිට එක වැඩක් නෑ මේක හොඳයි කියලා කියන්නේ. ඔක්කොම සබ්බේ සංඛාරා දුක්ඛ අනිත්‍ය. ආයිති එකක්වත් මෙහෙමයි කියලා අපිට කියන්න බෑ මේක මේ හොඳයි කරොත් හොඳයි කියලා. නමුත් මේ වගේ තැන්වලට අපි යැවෙනවා. ඒත් යැවෙන තැන්වලදී අපිට ඉච්ඡාබංගත්වයක් එනවා. මොකද අපිට අපි මේක බලාපොරොත්තු වෙන්නේ. අපි සුඛේ බලාපොරොත්තු වුනොත් ඒක නැතිකමම අපිට ඉච්ඡාබංගත්වයක්. එතකොට නිකන් අපිට මේ නිකන් ලුණු මිරිස් දැම්මා වගේ නිකන් එකපාරට මේ මේක මේක පටිච්ච සම්පන්න වෙන්නේ. වාට එක කිසි අපිට කිසි පාලනයක් නැහැ මේකේ. මේ ස්වභාවය එන එක එන්නේ පටිච්ච සම්පන්නය. එක කාලෙකදී මේක නෑ හොඳට අරමුණත් මෙනෙහි වෙනවා. අරමුණේ හොඳට දැක් ගන්න පුළුවන්. ඒකේ පුදුම සතුටක් තියෙනවා. සාමාන්‍ය ජීවිතෙත් සාමාන්‍ය මිනිස්සුත් එක්ක ගොඩාක් සමගිව මිත්‍රශීලීව හොඳ ප්‍රියජනකව කතා කරන්නත් පුළුවන්. සමහර කාලයක් එනවා ඇඩ්‍රස් නෑ මේක ඔක්කොම නිකන් අර කෙලවිලා හැඳි ගෑවිලා ගියා කියන ලොකු සංසි නිතරම කියන්නේ කෙලවිලා ඵලයන් කියලා. අන් ඒ වගේ අපිට එනවා කියා ගන්න බෑ. ઈચ્છාබංගත්වයට පත් වෙලා දකින මිනිස්සුත් අපිරියයි. උන් එක්කත් නිකන් ගහ ගන්න යන්නේ මොකුත් නෑ ලුණු මිරිත් දැම්මා වගේ. හැබැයි භාවනාව හොඳටම යන තැන තමයි එතන. මොකද ඒ වගේ වෙලාවකදී මූඩ් එක හරිම උපේක්ෂාසහගතයි. මෙලෝ මොක ආවත් අපිව සතුටු කරන්න බෑ. හොඳ උපේක්ෂා මට්ටමක් තියෙන. හැබැයි ඒකට අපි වෛර කරනවා. ඒ තියෙන දේශය හින්දා අපිට ඒක දරාගන්නත් බෑ, අපි ඒක හොඳ දෙයක් කියලා හිතන්නෙත් නෑ. නමුත් එතනදී හොඳටම ඇඩ්‍රස් නැති වෙන තැනක්, ගහපු කුණ්‍යෙත් නැති වෙලා යන තැන, ගහගෙන යනවා ගහපු කුණ්‍යෙත් නෑ, ආනාපානෙත් නෑ, මොකුත් නෑ. හැබැයි එතන අපිට හුරු නැති ගතියක් සහ මේක නිකන් ඒක නුහුරු ගතියක් තියෙනවා. නමුත් ඒකයි ඒකයි මේ 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 හොඳ තැන නැත්තම් ඒකයි එතනයි තැන කියන එක එන්න අපිට සෑහෙන කාලයක් මේක මේක සතත අභ්‍යාසෙලිය දෙන්න ඕනේ. ඔතෙන්ට නාපු කෙනෙක් නම් නැහැ. ඔතෙන්ට හැම කෙනාම ඔය භාවනාවෙන් ඔය මට්ටම එනවා. ඕක භාවනාවෙන් නැතත් වෙනවා. ඕනෑම සාමාන්‍ය මනුස්සයෙක්ගෙන් අහපුවාම එක කාලයක් තියෙනවා හරි හොඳයි, තව කාලයක් තියෙනවා එපාම කරපු කාලයක්. නමුත් එයා ඒක දන්නේ නැහැ. නමුත් අපි දැන් මේ මේක අපි ගත්තනේ මොකද්ද රෙෆරන්ස් පොයින්ට් එකක් ආනාපානි කියලා, නිකන් අපි ඒකක් එක්ක ඒකට සාපේක්ෂව බලන හින්දා අපිට තේරෙනවා මේ මේ ආනාපානිට වෙච්ච දේම සාමාන්‍ය ජීවිතෙත් වෙනවා. සියලු අරමුණු හැඳි ගෑවිලා යනවා, කැඩි 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 බිඳි බිඳි යනවා. එතකොට දරන්න අමාරුයි. එතකොට අපිට ඉච්ඡාබංගත්වයටපත් වෙනවා. මොකද්ද කළ යුත්තේ කියලා හිතන හිතන සිතුවිල්ලත් කැඩි කැඩි යනවා. අමතක වෙනවා මේ හිත හිත හිටපේක අමතක වෙනවා. කරන්න තියෙන තමතක වෙනවා. ඊට පස්සේ දැන් ඔය ගොඩාක් වෙලාවට වෙනවා මේ හිත හිතා හිතපු දේ අමතක නැහැ. මේ කලින් චිත්තක්ෂණේ මතක නැහැ. ඊට පස්සේ නිකන් මං කල්පනා කරලා තියෙනවා හරි අමතක වුණා. දැන් ඕක මතක් කරලා ගත්තොත් වටිනා කියන දෙයක්ද කියලා නිකන් කල්පනා කරලා බලපුවාම කිසිම සිතුවිල්ලක් නැහැ. ආපහු මතක් කරලා ගන්න තරම් වටින දෙයක්. බුදුහාමුදුරු කියනවා මේ ඥානයක් පවා මේ දුක පිණිස හේතු වෙනවා. ඉතින් ආපහු මතක් කරලා ගන්න කිසිම දෙයක් නැහැ. ඉතින් එතකොට එනවා සතුටක් දෙශේ නෙමෙයි නැති එක කොච්චර හොඳයිද කියලා. ඉතින් ඒක ඕනම කෙනෙක්ට සාමාන්‍ය ජීවිතයේදී තනින් තන එනවා. තනින් තන එනවා. එතකොට වෙන්නේ හරි බයයි වගකීම් දරන මිනිස්සෙක්. ඒ කියන්නේ මේ මේකට වගකී යුතුයි කියලා ගත්තොත් නම් ඉවරයි. අපි පුච්චල යනවා මේක මොකද්ද දෙයනේ මම නැති වෙනවනේ කියලා. නමුත් අපි හිටියත් නැතත් මේ ලෝකේ දුවනවනේ. දැන් මේ කවුද කතා කරන්නේ මට නම නදීප් මහත්තයා. නදීප් මහත්තයා හිතනවද නදීප් මහත්තයා නැතුනොත් ඔය වට දැන් ගෙදර වැඩ කටයුතු ඔය ජොබ් එකේ වැඩ කටයුතු අප්සෙට් යයි කියලා හිතනවද?
නෑ සල්නන්සේ ඒව ටික ඩම් වෙනවා.
ඒ ටික ඔයට වඩා හොඳට යනවා කියලා කිව්වොත් අනිවාර්යෙන්ම වෙනවා. ඉතින් ඒක තමයි අපේ තියෙන ප්‍රශ්නේ. අපි නැතුව මේක දුවන්න බෑ කියලා. එතකොට අපිට බයක් එනවා. නැ මේක දෙයියනේ මම ඉද්දිම නැති වෙලා යන එක කොච්චර දෙයක්ද කියලා ඒක බලන්න පුළුවන් මට්ටමින් ගියොත් ඇත්තට මේක සතුටක් වෙනවා. මේක තමයි බුදුහාමුදුරුවෝ කිව්ව මේ විරාග නිසිතං නිරෝධ නිසිතං පටි නිසග්ගාය නිසිතං මේ නිබ්බිදාව නැත්තම් මේක මේ අර මහා ඇති දෙයක් නැහැ කියන එක මේ බලාපොරොත්තුවේ තියෙන දුක අපේක්ෂා සහගත භවයේ තියෙන දුක හොඳට ස්ටඩි කරන්න පුළුවන් ඕන් ඔයගේ තැනකදී. හැබැයි ඒක ඔය කොච්චර කිව්වත් දැන් ඕක කිව්වට පස්සේ ඔය ඔය ඊට පස්සේ එන தත්ත්වේ විඳ දරාගත්ත හැකි. ඒක මේවා කරගත්ත හැකි. ඕක ආයෙනවා කිව්වට පස්සේ ඒ වෙලාවේදී ආයෙ මතක නැහැ. ඉතින් හැමදාම කමටහන් වார்த்தාවල ඕක තියෙනවා. හැම කෙනෙක්ගේම ප්‍රශ්නේ ඕක තියෙනවා. මොකද අපි දැන් සුද්ධ කරාට පස්සේ හරි මේක හරි දැනගත්ත හරි හරි සමනස කියලා ආයෙ යනවා. ආයෙ ඕක මතුවෙද්දී ආයෙ මේ ටික මතකත් නෑ. අර ඒ සිද්දු ටික වෙනස් වෙලා එනවා. දැන් මේකේ අපි ආනාපානිය බැලුවට පස්සේ අපිට ආනාපානිය හොඳට විස්තර දැක්කට පස්සේ ආයෙ ආනාපානිය දැක්කහම අපි හැම විස්තරයක්ම දැකලා නම් තියෙන ඒ ගැන බය වෙන දෙයක් නෑ. හැබැයි අපිට ආයෙ පිම්බිම හැකිලිමක් හරි මොකක් හරි වෙන දෙයක් බැලුවොත් ඒක අලුත්. ඒ වගේ ජීවිතෙත් ප්‍රශ්න හැම පැත්තකින්ම එනවා. එන්නේ එකම ස්වරූපයෙන් ඔන්න ඔය දේ තමයි වෙන්නේ. ඒ නැති වෙලා ඇඩ්‍රස් නැති වෙලා යන මට්ටමේදී අපි මොහකාරි එල්ලෙනවා. එල්ලෙන්නේ මෙන්න මෙයා හින්දා තමයි මේක උනේ, මෙන්න මේක හින්දායි මේක උනේ කියලා අපි ඒකට හේතු සාධන හේතු සපයා ගන්න හදනවා මේ බාහිරින් සහ අපි කරපු දේවල්. මම මේ මේවා උනේ, මම මේ වචනය වැරදුනා, මේකට මම සමාව ගන්න ඕනේ. එහෙම නෙමෙයි වැටෙන එක කොහොමදත් වෙනවා. වැටෙන එක නැත්තම් ඇඩ්‍රස් නැති වෙන එක නැත්තම් මේක හිස් වෙලා යන එක කොහොමත් වෙනවා. එතනදී අපිට කතා හදන්න නැතුව හොඳට බලන් ඉන්න පුළුවන් නම් මේක පොඩි කාලෙකින් ආයෙ අනිත් පැත්ත ගහනවා. එතකොට මේකට දුක් වුණොත් ඊළඟට අනිත් පැත්ත ගහදී ඒකට සතුටු වෙනවා. නැත්තම් මේකට සමහරු සතුටුයි. ඇඩ්‍රස් නැති වෙලා ඉන්න ගොඩාක් කට්ටිය කැමතියි. එතකොට අරමුණු එද්දී ආයෙ දුක් වෙනවා. ඉතින් මේක කවදා හරි මෙහෙම රොටෙට්ටවි ගිහිල්ලා අර ගඟක ගලක් හොඳ තිරිවාණ ගලක් පෙරලගෙන පෙරලා 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 ගිහිල්ලා ඒක රවුම් වෙලා සිනිදු වෙලා එන්න කොච්චර දුරක් යයිද? යන්න වෙයිද? අපිට හම්බෙන රවුම් බෝල ගල් කොච්චර කැඩි 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 අස්කොන් පොඩ්ඩ නෙමෙයි වෙන්නේ. චූටි ඩැමේජ් එකක් වෙන්නේ එකපාරක් පෙරලුනොත්. ඔය වගේ කොච්චර ඇවිල්ලා රවුම් වෙන්න සෑහෙන කාලයක් එක එන්න ඇතිනේ ගඟ දිගේ. පැහැදිලිද?
ඔව්
එතකොට ඔය වගේම වෙවි. ඔය වගේම වෙවි තව 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 යන්න දෙන්න හොඳට මුකුත් නොකර ඔය දිහා බලන් ඉන්න පුළුවන් නම් මොකද්ද මේ වෙලාවේදී වෙන්නේ කියලා ගොඩාක් වෙලාවට අපිට බලා ගන්න පුළුවන් අපේ තියෙන ඇතුළත තියෙන නාම ධර්ම ටික පවා. අපිට එන්නේ තරහක්ද නැත්නම් මේකට බයක්ද නැත්නම් ඒ වගේ හොඳට මේක දිහා යට අඩියෙන් බලන්න පුළුවන් නම් අන්න හොඳට අනුශය ධර්මත් අල්ලා ගන්න පුළුවන්. එතකොට ඒ දැකීමම දස්සනාය පහතබ්බා කියලා එතනින් තමයි පටන් ගන්නෙ. ඊට පස්සේ තමයි මේ තැන්වලදී ඉවසන්න ඕනේ, මේ තැන්වලදී මග අරින්න ඕනේ, මේ තැන් මෙන්න මේ උපකරණ මේ පුද්ගලයෝ ආශ්‍රය නොකර ඉන්න ඕනේ කියන එක සම්පජඤ්ඤයෙන් ඉතුරුටි වැඩ ටික කරනවා. ඊට පස්සේ තමයි භාවනාමය භාවනා පහතබ්බා කියලා අන්තිමට මේ වැඩේ භාවනාව හරහාම ඉවරයක් කරන්න වෙන්නේ. ඉතින් මං හිතනවා ඉතින් ඕක තමයි හැමෝටම වෙන්නේ ප්‍රශ්නේ සහ හැමෝටම වෙන්නේ. ඉතින් හරි ප්‍රායෝගික දෙයක් සහ ගැඹුරු දෙයක්. ඉතින් අර නැවත නැවත වීමෙන් තමයි අපි හැමෝම අලුත් වෙන්නේ. ඒකෙදි අර මේ මේ ඉතින් ලොකු සංස හරි වචන ඉතින් තියෙනවා ඒවා මේ ප්‍රසිද්ධිය කියන්නත් බෑ. නමුත් ඉතින් මේක කරන්න අර මඩපුවක් ගෙඩිය මොකද්ද කියන මට්ටමටම තේරුණාද මං කිව්වේ? ඒ මට්ටමටම එන්න ඕනේ. කාලා. ඉතින් මං හිතනවා ඔහොම දිගටම කරගෙන යන්න කියලා කිව්වොත් මොන වගේ ප්‍රශ්නයක්ද මේ මේ බැහැයි කියන එකේ මතුවෙන්නේ?
බැහැ නෑ ස්වාමීන් වහන්සේ කිව්ව විදිහට මං ඇත්තටම සතියකට ඉස්සෙල්ල වගේ ඔක හරි උපේක්ෂාවෙන් බලන් හිටියා. ඒක මොනකොට ඔක වුණා?
ඔව්.
හැබැයි ඔය මේ පරපතුලනේ ඔය කියන්නේ අර නිකන් එක දෙපැත්තකට පෙරුණා වගේ එකපාරට වුණා ස්වාමීන් වහන්සේ. ගියා වගේ හරි සනි අන්න එතනින් දැන් හරි මේ හොඳට බලන් හිටියා ස්වාමීන් වහන්සේ. නමුත් සමහර දැන් තියෙනවා මං කිව්වාගේ ඇඩ්‍රස් නෑ ස්වාමීන් වහන්සේ. ලොස්ට්.
ඒ කියන්නේ අන්ත දෙක කෙරවලට යනවා සමහර ලාවකට. සමහර ලාවට මේ අන්ත දෙකේ අර මැද එක්ස්රේකාවේ දෙපැත්තට හිමීට වෙනෙනවා. ඒ කියන්නේ ගොඩක් ඈතට විස්තරي අඩුයි. ඇම්ප්ලිටියුඩ් එක අඩුයි. සමහර ලාවට ඇම්ප්ලිටියුඩ් එක වැඩි දෙපැත්තට ගිහිල්ලා අපි දන්නෙත් නෑ ඇඩ්‍රස් උත් නෑ වෙනවා. ඒක මේ චක්‍රානුකූලව තමයි කරකෙන්නේ පරිස සම්පන්නය. අපිට තියෙන්නේ ඒක හොඳට බලන්න. දැන් මං ජීවත් වෙන්නේ මොන වගේ අවස්ථාවකද? දැන් මං එක අන්තෙක ඉන්නේ. ඇඩ්‍රස් නෑ, මුකුත්ම නෑ. සමහර වෙලාවට හොඳට මේව අල්ල බදාගෙන අපි වැඩ කරනවා. එතකොට දැනගන්න ඕනේ මම මේ අන්තෙ ඉන්නේ. ඔය වගේ අර මැදට සාපේක්ෂව අපි මේ ඉන්නේ කොයි පැත්තේද කියලා දැනගත්තාම ඉබේම මැදට එනවා. ඒක ස්වභාවිකවම වෙනවා. වේග වෙන්න එන්න මේ 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 චක්‍ර කැරකෙන මේ ෆ්‍රීකවෙන්සි එක වැඩි වෙනවා සහ ෆ්‍රීකවෙන්සි එක දැනෙනවා වැඩි වෙනවා. ඇත්තටම වැඩි වෙනවට වඩා දැනෙනවා වැඩි වෙනවා. එතකොට මේක තේරෙනවා මේ ඇතුලේ හැම තප්පරයක් නැහැරම මේක පෙරලි පෙරලි තියෙන්නේ. විඥානය කරන්නේ එක පැත්තක වාසිය ගන්න එක. අපිට කියනවා අනේ මේ පැත්ත හොඳයි නේ දෙයියනේ යන්තම් හුස්ම ගන්න පුළුවන් දැන් ඕම් බේරුණා කියලා. ඌම කියනවා ඉතින් ඔව්. අනිත් පැත්තට ගියාම වෙනවා. මං ඒ වගේ විඥානේ තියෙන වැඩක්. ඉතින් හරි ලස්සනයි මේක. වෙන මොකුත් ෆිල්ම් බලන්න දෙයක් නැහැ ඉතින් නේද? ඕක බලවලා ඉන්නවනේ.
තව එහෙම සරණයි ගොඩක් තින්. සෝනස තව අතක් ඇසිලා තිනවා මං ඉල්ලා සිටින්න ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා.
ඔව්.
නාමන්ත තන්ත්‍රිගේ මහත්මයා ප්‍රශ්න ඉදිරිපත් කරන්න නාමන්ත මහත්මයා.
මනසුති අවසරයි ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි. මේ මට දැනගන්න ඕන දැන් භවනා දිගට කරගෙන යනකොට අරමුණ දියේ වෙනවා පරියංකේ ආසන් පරියංකේ සක්මන සාමාන්‍ය ජීවිතයේ අවස්ථා තුනේම අරමුණ දිය වෙලා ගිවිලා යන බව අහන්න තියෙනවා. ඒක අත්දැකලා තියෙනවා යම් මට්ටමකට. දැන් එතකොට අපි දවසින් දවස සතියෙන් සතිය මාසෙන් මාසෙ මේ කරගෙන යනකොට මේක අපි කරන විදිහින් දියුණුවක් ලැබෙනවද නැත්නම් එක තැනද වගේ ඉන්නේ කියලා හිතුණොත් ඒක දැනගන්න පුළුවන් නිර්ණායක තියෙනවද? අනිත්
ඒක මෙහෙම හිතෙන එක මොන වගේ දෙයක් කියලාද ඔයා හිතන්නේ?
මට සාමාන්‍ය දැන් දිගටම කරගෙන යනකොට එකම දේ අත්දකිනකොට මට නිකන් උදාසීන බවක් ඇති වෙනවා. ඒක මේ මගේ පුද්ගලික චරිතය වෙන්න ඇති කියලා මං හිතනවා.
එතකොට
දැන් කියන්නේ මම නිකම්ම හිස් මං නිකම්ම හිස් බිත්තියක් දිහා දිගටම බලාගෙන හිටියොතින් ඒත් ඇති වෙන උදාසීන ගම වගේ උදාසීන බවක් ඇති වෙනවා. මට හිතෙනවා දැන් මම මොකද්ද කරන්න කියලා. දැන් සමහරලාට ආනාපාන සතියේදී හුස්ම රැල්ල ගෙවිලා ගිහිල්ලා පේන්නේ නැති මට්ටමටම වගේ වෙලා නිකන් ආකාශයත් එක්ක මමත් නිකන් සම්පාත් වෙලා මමත් නිකන් ආකාශයේ වෙලා වගේ බවක් මට්ටමකට එනවා. එතකොට මට හිතෙන්නේ මං මෙතන මොකද්ද කරන්නේ, මම මේක දකිනවා දෙකගෙන ඉන්නවා. ඉතින් මං විනාඩි 5ක් 10ක් වගේ බලාගෙන හිටියත් අර මට ආපස්සට කරන්න දෙයක් නෑ, මං බලාගෙන ඉන්නවා. මේ උපේක්ෂාවත් එක්ක ටික ටික උදාසීන බව, මේ හිතට කාන්දු වෙන බව දැනලා තියෙනවා. එතන මේ උදාසීන බව කියන්නේ එන්න ඕන එකක් නෙමෙයිම කියලාත් කියන්න බෑ, මං මං දන්නේ හැටියට මේ බණ වලින් අහලා තියෙන හැටියට. මේ එතනදී මොකක් හරි විශේෂ දෙයක් තියෙනවද ස්වාමීන් වහන්සේ, මම දැනගන්න ඕනේ ඒ වගේ අවස්ථාවල.
මම මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා, එතනදී මොකක් කරොත් හොඳයි වගේ හිතෙනවද, මොකක් ලැබුණොත් හොඳයි වගේ හිතෙනවද?
එතන මේ දේ මම දකින විදිහේ මොකක් හරි ඉම්ප්‍රූවමන්ට් එකක් කරන්න තිබ්බනම් හොඳයි කියලා හිතෙනවා. එහෙම තමයි මට විශේෂයෙන්.
ඒ කියන්නේ මොකද?
මේ මම දකින දේ මේ මට මේ මොකක් හරි තව මේක
තිබ්බනම් හොඳයි කියලා හිතෙනවා නේ. ඔන්නෝයි ඌරට අර ඔළුව
දැක්කමයිනේ.
ඌරට අසූචි නැත්තම්
ඔළුව. නෑ අර උදාසීන ගතිය නිසා තමයි ඒ කියන්නේ.
ඔව් ඒක තමයි. ඌරට අසූචි නැත්තම් ඔළුව දැක්කමලු. ඌරට අසුචි නැත්තම් ඔළුව ගම. ඒ වගේ අපිට උදාසීන කියන්නේ උපේක්ෂා මට්ටමට යනවා, හිමීට හිමීට මැදට එනවා. මේක බොහොම අර දෙපැත්තට යන ගතිය අඩුයි, විවේක වෙන ගතිය වැඩි. නමුත් අපිට මේක පුරුදු නෑ. අපි හැමෝටම කාටත් මේ தත්ත්වය පුරුදු නෑ. ඒ පුරුදු නැතිකම හින්දා මොකද්ද කරන්නේ? හිත කියනවා උඹ ඉන්න තැන වැරදි, එන්නේ වෙන මොකක්ද නෙමෙයි විචිකිච්ඡාව. ඒ විචිකිච්ඡාව තුලින් අපිට කියනවා මේ මේ ඔබ ඉන්න වැඩි මොනවා හරි කරපම් බං, නිකන් ඉන්න එපා, ගාපම් ගාපම් පෙස්සන් කියලා. මොකක් හරි මොනවා හරි රූප මොන දේ ගත්තත් අසුචිනි රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ, රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මොකකින් ඇල්ලුවත් හක්කා. ඉතින් විඥානේ කියනවා එපා යකෝ, ඔය කතා අහන්නද මමයි උඹට ලේකිරි කර දුන්නේ කියලා. ඌ කියනවා හරියට වැදගත් විදිහට කියනවා, මේක හෙන්න ප්‍රොෆෙෂනල් කියනවා මේකයි, උඹ මෙතනදී උඹ මොකක් හරි කරන්න ඕනේ කියනවා. බයයි සැකයි නම් අරමුණ මෙනෙහි කරන්න, මූල කර්මස්ථානේ මෙනෙහි කරන්න. බයක් සැකක් නැත්තම් හොඳට ඔතන ඉඳ බලන්න. ඒ ඒ ඩ්‍රයිව් එක දෙන්නේ, ඒ අර කුයි කුයි ගාන දෙන්නේ, ඒක ඇක්කුම දෙන්නේ අනුසය මට්ටමින්, අනුසය ආශ්‍රව මට්ටමින් කියනවා. නෑ උඹ ඔහොම ඉන්න එපා, උඹ වගේ චරිතයක් ඔතනදී ඔහොම ඉන්න එක හොඳ නෑ, අපි මොකක් හරි බල්ටියක් ඒ වගේ කියලා අපිව අවුස්සනවා. ඒ අවුස්සන වැඩේ කරන්නේ විඥානේ. ඉතින් මේ විඥානේ කෘත්‍යය ඔතෙන්ට යනකම් අල්ලන්න බෑ. ඔතන ගියාට පස්සේ උපේක්ෂා උදේසන උදාසීන මට්ටමට ගියාට පස්සේ තේරෙනවා මේ විඤ්ඤාණයට නිකන් ඉන්න බැරි හැටි. මොකක් හරි දෙයක් ඕනේ. දැන් හොඳ ඔය මේ තියෙනවා පක්ෂ ආණ්ඩුවේ ප්‍රශ්නයක් අල්ලගෙන එයාලා ජීවත් වෙන්නේ යැපෙන්නේ එකෙන්. දැන් ඉන්ෂුරන්ස් කම්පැනි වලට ඇක්සිඩන්ට් නැති වුණොත් එයාලා කැමතිද?
තියෙනවනේ. ඔව් එහෙම හරි.
තියෙන්න ඕනේ. නමුත් මෙයාලා කතා කරන්නේ ඇඩ් දාන්නේ කොහොමද? මේ ඇක්සිඩන්ට් අපි මේ අවාහන අනතුරු අඩුම අවම කරන්න ඕනේ කියලා තමයි වෙළඳන්වින් දාන්නේ. ඇත්තටම කැමතිද මේකට? නෑ. ඒක තමයි එයාලගේ තියරිය. එයාට ඕනේ ඇක්සිඩන්ට්. ඒවි නැත්නම් ඒ ප්‍රීමියම් එක බහිනවා. එයාලට හරි කැමති මේ ඇක්සිඩන්ට් තියෙනවා නම්. නමුත් එයාලා ඒකේ අනිත් පැත්ත පෙන්නනවා. අපි නෑ, අපිට මේක අපිට ඕනේ මේ 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 සමාජයේ මේ මේ අනතුරු අඩු කිරීම සහ ඒ අනතුරු වුණාට පස්සේ අපිට එයාලට සලකන්න ඕනේ කියලා එන්නේ බොරු පචනේ. ඕකම තමයි විඥානේ තියෙන්නේ. විඥානේ තියෙන්නේ මොකක් හරි නෑ නෑ ඕක මේමයි, උතනදී අපි මේ වගේ දෙයක් කරන්න ඕනේ කියලා මේ දුක අනිත් පැත්තම පෙරලා ඒ දුකම සැපක් කියලා පෙන්නනවා අපිට. නමුත් උතෙන්ට ගිය හැම කෙනාටම ඕකයි දුක කියලා කිව්වොත් අපිට ඉන්න බෑ නිකන්. අපිට එතන හුරු නෑ, අපිට ඇඩ්‍රස් නැති වෙනවා එතනදී. එතනදී මොකද්ද කරන්න ඕනේ කියලාවත් කල යුත්තේ තේරෙන්නේ නැහැ. නමුත් එතනදී පුළුවන් තරම් මොකක් නොකර හොඳට බලන් ඉන්න පුළුවන් නම් වෙන දේ. පැයක් දෙකක් හරි ගමන් නැහැ බලන් ඉන්න පුළුවන් නම්. භාගතුනන් සඳහන් කරන්නේ ඉරියව් මාරු කරන හින්දා අපිට දුක වැහෙනවා. එතනදී හරි අමාරුයි ඉන්න. නැකිල්ල යැවෙනවා. එකම දෙයක් දිගටම කරොත් ඔය හැම දෙයකින්ම ඕක වෙනවා. දිගටම පාන් කන්න එපාම වෙලා යනවා. ඉතින් අර ඒ වගේ හැම අරමුණක්ම ওই විදිහට අරන් ගියොත් ඔතෙන්ට යනවා ඕනේ අරමුණ. ඒ අරමුණ ගියාට පස්සේ එපා වෙනවා. ඊට පස්සේ අපි කරන්නේ ඒ අරමුණේ වෙන අරමුණකට නැත ඒරියාවෙන් වෙන ඒරියාවකට මාරු කරනවා. ඒ මාරු කරන තැනදී අර දුක ඉමීට මාරුන විඥාන කරන ආ දැන් හරි දැන් හරි දැන් හරි දැන් දැන් කෑලි 32 තියෙනවනේ. දැන් හරි. දැන් උඹට හොඳට උස්සන දැනනවනේ. ආ දැන් හරි. නමුත් අර සියුම් මට්ටමට යන්න යන්න ඇත්තටම එයා බය වෙනවා, අසරණ වෙනවා. ඒ හරහා එන ප්‍රශ්න ටිකක් කිව්වොත් ඒ හරහා එන ප්‍රශ්න ටිකද නැත්නම් වෙනම ප්‍රශ්න ටිකක් වගේද තීරින්නේ?
ඒ ස්වාමීන් වහන්සේ කියන එක හරි. මේ දැන් මම එහෙම ටිකටම බලාගෙන ඉන්නකොට ඉතින් ඒකත් ස්වාමීන් වහන්ස මේ අරමුණක්, ඒ කියන්නේ ඒකත් අසුචි ස්වභාවයක් කියලා කියන්න පුළුවන් තියෙන බව තියෙනවා නේද?
ඒ කියන්නේ දැන් මම
අපි තුම දැන් ආකාශය වගේ පිනීගෙන යනවා, දැන් භවනා අරමුණ ගෙවිලා දැන් මේක යම් ප්‍රණීත බවක් තියෙනවා, උපේක්ෂා බවකුත් තියෙනවා. මේ මර උදාසීන බව වෙන එකට තමයි මම කැමති නැත්තේ.
ඔව්, එතකොට මම කිව්වොත් ඒ උදාසීන බවට තියෙන දේශයක් කියලා, අපේ තියෙන අකමැත්තක් කියලා.
ඔව්, තදා කැමැත්තක් තියෙන බව
කියන්නේ අකමැත්ත තිබ්බොත් ඒක අසූචි තමයි. නැත්තම් අපිට උදාසීන වුණත් එකයි අරමුණු තිබ්බත් එකයි කියලා අපිට අර අකමැත්ත නැති වුණොත්, ඒ කියන්නේ කොයි එකක් ආවත් එකයි කියන මට්ටමට. ඒක
එතකොට හොඳ. ඔව්, ඒක හොඳයි.
ඒක
බලාපොරොත්තු රහිතයි
නේ.
හොඳයි,
අන්න හරි. ඒක තමයි මෙතෙන්ට යද්දී අපි ඒ දෙයට අකමැති නම් අපි බලාපොරොත්තුවක් තියෙනවා වෙන දෙයකට. එතකොට විඥාණය විසින් ප්‍රශ්නයක් හොයනවා. අපි ඔය දෙයට කැමති කියන්නේ සමහරු ඉන්න ඕකට කැමති අය. වැඩිපුරම කාන්තා පවසවෙට ඕකටම කැමති. එතකොට එයා එතෙන්ට ගියාට පස්සේ අම්බෝ යන්තම් ඇති අරමුණු නම් එන්න එපා කියලා අරමුණු වලට වෛර කරනවා. අකමැත්තක් තියෙනවා. එතකොට එයාට ආය අරමුණු එද්දි මොකක්ද දෙන්නේ? අනේ සාමිනන්ත කොහොමද මේකේ ඉන්නේ වැඩිපුර වෙලා කියලා අහනවා නේද? මේකම ප්‍රශ්නේ දෙපැත්ත. ඉතින් ඕක කාගෙත් චක්‍රානුකූලව කරකිනවා. දැන් කලින් ප්‍රශ්නේත් ඒකමයි. ඕක චක්‍රානුකූලව අපේ ජීවිතේ කරකිනවා. අපි එක පැත්තකට කැමති නම් ඒ තාක් අනිත් පැත්තට වෛර කරනවා. ඒ තාක් සංසාරේ. ඒකට හේතුව වෙන මොකක්ද? මේ තණ්හාව. සහ මේක නොදකින අවිද්‍යාව. දැන් මහත්තයාට ඒක දැකලා තියෙනවා. දැකලා තියෙනවා, සුද්ධ වෙන්න ඕනේ. මේකට තියෙනවා අකමැත්තක් කියන එක. එහෙම කිව්වොත්
ඒ කියන්නේ සවිනස අකමැත්ත කියන්නේ අනුසය. අනුසය කියන්නේ කෙලෙස් අනිත්‍යව උපෝම පටන් ගන්නවා කියන එකද සවිනස?
පැහැදිලිවම තණ්හාව. පැහැදිලිවම තණ්හාව. ඒ කියන්නේ ඕකේ තියෙනවනේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා.
තණ්හාව උදාසීනකමට මම කැමති නැත්තේ අරක තියෙන තණ්හාව නිසා.
ඒ තණ්හාව දකින්න තමයි ওই භාවනා කරන්නේ. නැතුව හිස් තැනට යන්න නෙමෙයි. තණ්හාව දකින්න. කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව. මේක දිගට මැරිලා ඉන්නවා නම් භව තණ්හාවක් තියෙනවා. ඊට පස්සේ ආව එක මේක එපා මට වෙන එකක් දෙන්න කියද්දි තියෙන විභව තණ්හාවක්. ඒක නෑ දේශයක් වගේ තමයි පේන්නේ. නමුත් ඒකටත් තියෙන විභව තණ්හාවක්. මට මේක එපා වෙන එකක් දෙන්න. ඒක දුන්නාට පස්සේ අම්මෝ මට මේකම දෙන්න කියලා. හරි, ඒකේ සුවර දෙයක ඉන්න පුළුවන්ද? බෑ බෑ, ඒකත් ටික කාලයකදී නෑ නෑ, මේකත් එපා මට වෙන එකක් දෙන්න. අන්න ඒ වගේ දෙපැත්ත මේකට කියන්නේ අර සීසෝ එක පදින්නේ. එක පැත්තක් ඉස්සේදී අනිත් පැත්ත මේ පාත් වෙනවා.
එහෙමයි.
එතකොට මේක දිගට දිගට වෙන්න දෙන්න. එතකොට අර මේ චක්‍රයේ තියෙන සැරගති අඩු වෙනවා. ඒකට තියෙන කැමැත්ත අකමැත්ත අපිට පේන්න ගන්නවා. එතකොට මේක තියෙන හිත් කරදර ගන්න ගති අඩු වෙනවා. එන්න එන්න යන්නේ ඉදිරියකට කිව්වොත්.
ඔව්, එහෙම හරි සවිනස. එහෙම පිළිගන්න පුළුවන්.
එහෙම දිගට යන් අපි.
එහෙමයි සවිනස. තිරුවන් සරණයි. බොහොම සතුටින් අනුමෝදන් වෙනවා. තිරුවන් සරණයි. බොහොම සතුටින්.
තිරුවන් සරණයි.
තිරුවන් සරණයි.
අවසරයි සෝනන්ස. වෙන ගැටලු හෝ අත් ඉස්සවිලා නෑ. මං හිතන්නේ අපේ කාලෙත් පොඩ්ඩක් දැන් වැඩිපුර ගිහිල්ලා තිනවා. මං හිතන්නේ මං රාජිකාට බාර දෙන්න කැමති ඉදිරියට වැඩසටහන කරගන්න. තෙරුවන් සරණයි සෝනන්ස.
තෙරුවන් සරණයි.
මම සුති නදීප්. ඒ වගේම ස්වාමීන් වහන්සේ දෙන්නටත් බොහොම පිං අපේ තිබ්බ ගැටලු निराකරණය කරාට. මම පත්ම ආනන්දට ආරාධනා කරනවා අද පුණ්‍යානුමෝදනාව කරන්න කියලා.
අවසරයි ස්වාමීන් වහන්සේ, පුණ්‍යානුමෝදනාව කර ඔබ වහන්සේලාට වන්දනා කිරීමට.
තෙරුවන් සරණයි.
මේ උතුම් සද්ධර්මයේ අවුරුදු 2600කට වැඩි කාලයක් ආරක්ෂා කරගෙන සියලුම ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඇතුළු සැම දෙනාටත් මීතිරිගල නිස්සලන වනපියස සාසනයට පූජා කළ සහ ඒ නඩත්තු කරන සියලු දෙනාටත්, එහි වැඩවිසූ අතිපූජනීය ඥානාරාම ස්වාමීන් වහන්සේ ඇතුළු අනෙක් ස්වාමීන් වහන්සේලාට, දැනට වැඩවිසින අතිගරු ධම්මජීව ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාට, අපගේ වැඩසටහනට සහභාගීව සාරවත් දේශනයක් කර අපේ ප්‍රශ්න හරවත් ලෙස විසඳූ ගරු ධම්මකුසල ධම්මසාගර ස්වාමින් වහන්සේලාටත්, මේ සසර කෙටි කර ගැන්මට අප කරන ලද මේ පින් හේතු වේවා. ඒ වගේම පින් කැමති සියලු දෙවි දේවතාවුන් ඇතුළු පින් බලාපොරොත්තු වන සෑම දෙනාටම ඉත්තවතාච ගාතා කියමින් පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. ඉත්තවතාච අම්